නැහැ අඩුයි. එතකොට මොනහරි දෙයක් සාංගිකව පූජා කරනකොට අපි තමයි මං එක්කම් වික්කු සංගත දේම ගාතාව කියලා දෙන පූජා කරන්න පුළුවන් නම් ආනිසංස වැඩි. ඕගොල්ලෝ කියන්න ඕන වචනයයි ස්වාමීන් වහන්සේලා කියවන්නේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේලා සාංගික කරනවා නෙමෙයි, ස්වාමීන් වහන්සේලා සාංගික කරන්න බෑ. ඒ වස්තුව අයිති කෙනා තමයි සාංගික කරන්න ඕන. සාංගික කරනවා කියලා කියන්නේ සංඝයාට දෙනවා, පූජා කරනවා. එතකොට සංඝයාට පූජා කරන්න පුළුවන්ද? සංඝයාටම පූජා කරව ගන්න පුළුවන්ද? නැත්නම් ඒ දෙය ධර්මයේ නැතිනම් ඒ වස්තුව අයිති කෙනා තමයි සංඝයාට දෙන්නේ. ඉතින් බෝධි පූජාවක් අපිම හිතලා ගාත කියලා වන්දනා කරනවා නම් ආනිසංස වැඩි. මම මේ ටික නිකම් මතක් කරේ මොකද අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ දරල ස්වාමනංශ නමක් හිල් දෙන්න ආව නැත්තම් හිතත් හොඳ නෑ වගේ. එහෙම නැත්තම් බුද්ධ පූජාවට එහෙම ස්වාමනංශ නමක් ආව නැත්තම් හිතත් හොඳ නෑ. මේ මොකද ඒකේ ස්වභාවය නොදන්න නොතේරෙන නිසා. නමුත් අපි තේරුම් කරගන්න ඕනේ අපිට අපහසුයි නම් නොතේරෙනවා නම් ස්වාමනංශ නමක් හෝ තව දන්න කල්‍යාණ මිත්‍රයෙකුගේ උදව්ව ඇතුළු කුසල ධර්ම සිද්ධ කරගන්න එක හොඳයි. දැන් මේ තිංකම් කුසල ධර්ම මේ සිල් සමාධි මේ ඔක්කොම සම්ප්‍රදායකට අනුව ගිහිල්ලා ඉඳන් හුරු වෙලා සමහරවිට අපිට පුළුවන් වුණත් හිතට ටිකක් මැදි වගේ කමක් වෙනවා. නමුත් අපරාධේ අපි කරන තිංකම පොඩ්ඩක් හරි බලය අඩුයි. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංඝාමික සිත. ඒ කියන්නේ බොහොම සතුටින් ඒ වගේ නුවණින් තමන්ම හිතලා කරපු කුසලයක් පිළිබඳව තියෙන කර්ම නිමිත්ත තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය තුනම එකට එකතු වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් ගත කෙනෙක් තමයි බොහෝ දුරට භෞවිය කියන්නේ පුළුවන් හේතු සාධක වෙන්නේ ධ්‍යාන ලබන්න අතිගුණ ලබන්න කියලා කියනවා. ඉතින් මෙතෙන්දී බැරි වෙලා හරි ස්වාමීන් වහන්සේ නමක් මොහිතිය වෙලාවක් හරි වුණොත් අපහසුතාවයක් එහෙම වුණොත් ඒ ගැන මොකද හිතන්න එපා. ඕගොල්ලෝ සිල් සමාදන් වෙන්න. එතකොට බුද්ධ පූජාව තියන්න. එතකොට සංඝයා උදෙසා ඉමුම් වික්කම් වික්කු සංගත දේම කියන ගාතාව කියලා සාංගික කරලා පූජා කරන්න. දැන් ඔබට අර හොඳ අදහසක් තිබුණා. අපේ දේවානන්ද ස්වාමීන් වහන්සේ කෙසරක් තායිලන්තේ වැඩියා. ස්වාමීන් වහන්සේ කියන්නේ තායිලන්තයේ ගිහි කතිය ඔක්කොමල ගිහි අය ඔක්කොම සාංගික කරන්න. ස්වාමීන් වහන්සේලා හොඳ පාට එනවා. ප්‍රාණශාලාවට ආවහම ඒ පිරිකර දාන වස්තු ඔක්කොම අරගෙන ගිහි අය එක සාංගික කරලා ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. ඒ ගාථාපව ඔක්කොම ගිහි අයමයි කියන්නේ. ඒක උගන්වලා තියෙන්නේ ඒ අය තමයි සාංගික කරන්නේ. ඉතින් මොන අර්ධනකොට ඉමම් වික්කම් වික්කු සංගත දෙයම කියලා අපිට පාලි ගයින සිංහලෙන් හරි කමක් නැහැ. මේ ආහාර පාන මහා සංඝරත්න උදෙසා පූජා කරන පූජා වේවා කියලා හිතාගෙන පූජා කරනවා. ඒ වගේ කරනකොට ආනිසංස වැඩි, කුසල් සිද්ධ වෙනවා වැඩි. ඒක ටිකක් තේරුම් කරගන්න ඕනේ, දැනගන්න ඕනේ. හොඳයි සාධනාව දෙයක් පවත්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් සති ධම්ම ඉමස්ස උපාදායං උපජ්ජති. ඉමස්මින් අසති ධම්මෝති ඉමස්ස නිරෝධානං නිරුජ්ජති. සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ දුක්ඛහත සතර කතරින් එතර වෙන්න දේශනා කළ සතර දුකින් නිවීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් නිදස්සවන විතරක්. එනිසා හැමදෙනාම තමන්ගේ හිත රයක් අරමුණු වලට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වුණාවෙන් අද මේ මොහොතේදී මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ ආහාරයට ඕනේ අහගත් දහම් කරුණු ධර්මයේ සිටේ ධාරණය කරගන්නට ඕනේ. ධාරණය කරගත් ධහමට අනුව හැසිරෙන්න ඕනට ජීවිතය හදාගන්න. එතකොට ධර්මයේ හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහටයි ධර්මයේ හැසිරෙන්න ඕනේ කියන දැනුමක් මතකයක් අපි තුල නැත්තම්. එහෙම දැනුමක් මතකයක් අපි තුල ඇති වෙන්නේ නැහැ. බොහොම ආදරෙන් සකසා මේ ධර්මයේ නැත්තම්. අපිට සසරේ බොහෝ කාලයක් ඉඳලා හුරු ආශ්‍රව ධර්ම වලට හිතේ සිටු ආශ්‍රව ධර්මයන්ගෙන් යුක්ත වචනයි. එබඳු වචනයක් නම් මතක තබා ගන්න වෙහෙතෙන්න ඕනේ. පාරේතේ යනකොට වෙන කෙනෙක් කිව්වත් ඉගේ අහඹුලි විදිහට අහුනොත් හොඳට මතක තියෙනවා. නමුත් මේ ආශ්‍රව ධර්මයන් මතහැරෙන විදිහේ දහම් කතා හුරු නෑ අපේ බණට. භෝතේ එබඳු වචන, එබඳු අදහස්, එබඳු අර්ථ පරිශීලනය කළා ඇතුළු කළා නෑ අපි. සුවල්ප ඇසිල්ලෙ හිත පොඩ්ඩක් හරි අහකට ගියොත් කියපු එක තේරෙන්නේ නැහැ. අහලා නැති වුණත් ඒ වචන ඔස්සේ ඒ අනුසාරයෙන් හිත මෙහෙවමින් එක දිගටම ආවොත් ඔන්න මේ කියන්නේ මොකක්ද කියන එක ටිකක් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් මුල් පදයේ ඉගාව පදය හැනකොට ඉස්සෙල්ල පදය කිව්වේ මොකද්ද කියලා දන්නේ. එහෙන්දයි හොඳට මේ වුමුණාවෙන් ධර්මය ඇසිය යුත්තේ. මම අදද ගිය පොයදාට කතා කළා. ඒ පරියායම මම අදද මාතෘකා කළේ මේ පින්වතුන්ට කතා කරන්න. මොකද මේ ටික හරි වටිනවා කියලා මට හිතෙනවා. හිතුණු නිසා පින්වතුනි විශේෂයෙන් මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේලාට මාවෙන්නක වෙච්ච බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාව වූ පටිච්චසමුප්පාද ධර්මතාවයේ හරහා ජීවිත අවබෝධය ලබා ගන්නට පුළුවන් ධම්ම කොටසක්. ඒක පෙර මුලින් අපි ජීවිතයේ යථාර්ථයේ ගරුත්වයකට යුතුයි. අද දවසේදී අපි නිබඳු ආකාරයක ප්‍රවත්මකින් හෝ හිටියත් අපි හැම කෙනෙක්ම මොහෝ බොහෝ දීර්ඝ සංසාරික ඉඳලා කිමක් වුණක් පරක් පෙරක් නැති සසරක ඉපදෙනින් මැරෙනින් මැරෙනින් ඉපදෙනින් එන අය. ඒ මේ අතරතුර නොවින්ද දුකක් වේදනාවක් අමනාපයක් නැහැ. විඳින්න තියෙන යම්තා දුකේ ප්‍රභේද තියෙනවා නම් ඒ හැම දුකක්ම විඳපු අය අපි. ඒත් මේ දුක නැති කරන මාවතක් අපිට හොයාගන්න බැරි වුණා. ඒකට හේතුව සමහර කාලවලට එතනදි තමයි බුදුජානක මහසර් දේශනා කරන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය හරි වටිනවා. ක්ෂණ සම්පත්තිය කියනකොට මොකද ක්ෂණ සම්පත්තිය කියන්නේ? කාර්ත කියන්නේ පුළුවන් ක්ෂණ සම්පත්තිය. ඈ කියන්නේ කියන්නේ වැරදුනට කමන්නේ දන්න තරම්. අවස්ථාව නම් තමයි මොකද්ද ඒක බුද්ධං හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. අෂ්ඨ දුස්ස ක්ෂණ කියලා ක්ෂණ අවස්ථා අටක් තියෙනවා. ඒ අට මගහැරිලා හම්බ වෙන අවස්ථාවද කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. එතකොට ඒ අෂ්ඨ දුස්ස ක්ෂණ තමයි මේ ලෝකේ ආදිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත් මැද යහපත් කෙළවර යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත වූ පරිපූර්ණ වූ පිරිසුදු බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. සසල දුක්ගෙන් නිවන සද්ධර්මය දේශනා කරනවා. ඒ කාලෙක මේ පුද්ගලයා නිරයේ උපදිලා ඉන්නවා නම් ඒ මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නෙමෙයි. ඒකත් වැරදුණු ක්ෂණයක් අවස්ථාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා. මේ පුද්ගලයා ප්‍රේත ලෝකෙ ඉපදිලා තියෙනවා නම් ඒ සද්ධර්මය අතහැරෙන්න හේතුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ධර්මයක් දේශනා කරලා තියෙනවා. මේ සත්‍යය තිරිසන් වාසනයක ඉපදිලා ඉන්නවා නම් ඒද ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා. මේ සත්‍යය අරූපී බ්‍රහ්ම ලෝක ආදී දීර්ඝාෂ්ට දිව්‍ය ලෝක ඉපදිලා ඉන්නවා නම් ඒ ධර්මය තේරුම් කරගන්න අවබෝධ කරගන්න අපහසුයි. අසඤ්ඤ කල්ලයක ප්‍රතිලා ඉන්නවා නම් ඒ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. මනුෂ්‍ය ලෝකෙ මෙපදිලා ඉන්නවා. නමුත් කිසියම් භික්ෂුන් වහන්සේ නමකගේ යෑමක් ඒමක්වත් නැති සද්ධර්මයේ වචන මාත්‍රයක්වත් ඇහෙන්නේ නැති ඉතාම ප්‍රාන්ත නේජ තිරිසතර මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා. අපි කියන්නේ දැන් මේ වැඩි යුගයේ වගේ කියන්නේ ඒ වගේ මේ ගොඩාක් ධර්මය නැති මොකද ඒකට කියන්නේ වැඩි වගේ පෞරුල්ලේ ඉපදිලා හිටියොත් අපි මෙන්න මේ කඩාටත් ධර්මය අහන්නද. ඊට පස්සේ ධර්මයේ තියෙන වටපිටාවම ඉපදිලා තියෙනවා. නමුත් තමන් මිත්‍යා දෘෂ්ටි පෞලක ඉපදිලා මිත්‍යා දෘෂ්ටි සද්ධාව නැහැ. ප්‍රඥාව මෙන්න මේ වගේ කාලාපක් තියෙනවා. ඔය අත මගරලා බුද්ධෝත්පාද කාලෙට ලැබිලා සද්ධර්මයක් ඇසෙන පරිසරයක තමුණුත් ඉපදිලා තමන්ටද නුවණ නැති මෝඩ අඟවා කියන අර්ථ තේරුම් ගන්න නැති සත්‍යයටපත් නොවි නුවණකින් යුක්තයි. තමන්ද ඥාන ශක්තියකින් යුක්තයි. අනිත්‍යකේ හතක් වූ අට තමයි අටවෙනි එක තමයි තමන් හොඳ මධ්‍ය ජනපදයේ ඉපදෙනවා. හොඳ නුවණ යුක්තයි. හඟවා කියන අර්ථයක් මම තේරුම් කරගන්න පුළුවන් තරම් නුවණයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. ඒක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයක් තියෙනවා. හඟවා කියන අර්ථකු තේරුම් කරගන්න පුළුවන් නුවණ තුනක් යුක්තයි කියන මෙන්න මේ අවස්ථාව බොහොම දුර්ලභයි. මෙන්න මේ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් මේ දීර්ඝ සංසාරෙදී බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණත් මේ සෙන සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ සතර ගෙවා ගන්න සාමදරි වුණා. නමුත් කුසලයකට සතර කරපු අද ඒ දුර්ලභ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. අද දවසේදී අපි ශ්‍රද්ධාව ඇති කරගත්තොත්, ප්‍රඥාව ඇති කරගත්තොත් අපේ නිවීම අපිට මේ ජීවිතේම හදාගන්න පුළුවන්. එතකොට එහෙම නැතිනම් නිවන් දොරටුව ළඟටවත් යන්න බලමු. නිවන් දොරටුව දන්නවද? සුවන් සුවන් ඵලයේ සුවන් මාර්ගයේ සුවන් සුවන් මාර්ගයේ කිව්වට කමක් නැහැ. මාර්ගයට පත් වෙන්න කෙනා ඒකාන්තයෙන් ඵලයට පත් වෙනවානේ. අමතරන් ద్వාරං ආහච්ච නිවන් දොර හැතිලා හිටිනවා කියන්නේ කවුද? මේ පංච උපාදාන සංදි උදේයි කුලෝන්ගේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලේ අද දවසේදී අපි කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අදුම ගානේ සියලුම ආකාරයේ කෙලෙස් නැති කරලා නිවීම වෙනනම් නිවන් දොරටවත් දොරටුව ළඟට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔයට මේ කරුණ ටික අහන්න ඕනේ. මං ගාතාවත මාස්තුකා කළේ බුදුජාණන් වහන්සේගේ ධර්මයේ හදවතම වගේ ටිකක් බොහොම වටිනා ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිමස්මින් සති ඉදං හොති මත් උපාදායන උපජ්ජති, හිමස්මින් අසති ඉදං හොති මත් නිරෝධායන නිරුද්ධති. හිමස්මින් සති ඉදං හොති මේ ඇති කල්හි මේ වේ, හිමස් උපාදායන උපජ්ජති මොවුන්ගේ ඉපදීමේ මොව් උපදිනවා. ඉමස්මින් අසති ඉදන්න හොති මේ නැති කල්ලි මේ නොවෙනවා. ඉමස්ස නිරෝධා ඉම නිරුද්ධති මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මය නැති වෙනවා කියන මෙන්න මේ දේශනා පාඩය. මේ පටිච්ච සම්පාද පාළිය හරහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. ඒ පටිච්ච සම්පාදය හැම බුදුරජාණන් වහන්සේ නමකටම එකම විදිහටයි අවබෝධ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ පටිච්ච සම්පාදය අවබෝධ කරගෙනද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනද? පටිච්ච සම්පදායද අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය නෝනින් මෙහි කළා කියලා අහන්නද? සම්මා සම්බුද්ධත්වය. දෙක. ඉතින් ඔය දෙකක්ම එකවර කරගෙන ඉඳ වෙලා තියෙනවා. අපි බලමු පොඩ්ඩක්. එදා බුදුරජාණන් වහන්සේ බුදු නෝ බෝසත් කාලෙදී බුදු වෙන්න ඉස්සෙල්ල දවසේ ජය ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා නැසැල්ල අධිෂ්ඨානයෙන් යුක්තව ඒ වජ්‍රාසනයේ වැඩ ඉඳිමින් ආනාපාන සති භාවනාවට හිත තබලා ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමුදයක් ඇති කරගෙන මේ පටිච්ච සම්පාද ධර්මයට හිත තබලා තියෙනවා. පටිච්ච සම්පාද ධර්මයේ කියලා එකක් බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කල්පනා වුණා බෝසතාණන් වහන්සේට ඇත්තටම මේ ලෝකය ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. මේ දුක් දුන්නස් නිදිනවා. නමුත් මේ දුකේ කෙලවරක් නම් තේන්නේ. කවදා නම් මේ සත්‍ය මේ දුකෙන් මිදෙයිද? ඇත්තට මේ සත්‍යගේ දුක කවද්ද නැති වෙන්නේ? කොහොමද නැති වෙන්නේ කියලා මහා අනුකම්පාවකුත් කරුණාවකුත් එක්කම යෝනිසෝමනසිකාරයක් උපන්නා. බුදුරජාණන් වහන්සේවත් දන්නේ නැහැ පටිසම්පාදයේ කියලා එක. ඒ මොහොතේ ඇත්තටම ඇත්ත ජීවිතයේ ලෝකෙ දිහා බලලා හිතුණා. එහෙම මේ හැම කෙනෙක්ම නොයේ පිළි දුක් තුනක් විඳිනවා. නමුත් දුකේ නැති කිරීමක් දන්නේ කවදානම් දවසක. අනේ මේ ලෝකයේ දුක නැති වෙයිද කියලා හිතුවා. එහෙම හිතලා ආපෝසතන් වහන්සේ හිතුණා, ඇත්තටම මේ දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? බෝසතන් වහන්සේ නෝනේ මෙනෙහි කරනකොට කල්පනා වුණා, මේ දුක ඇත්තටම ඇති වෙන්න කුමක් හින්දාද? එහෙම මෙනෙහි කරන නුවණින් බලන සම්මර්ෂණය කරන බෝසතන් වහන්සේට තේරුණාලු, ඉපදීම නිසා නෙවෙයි හැම දුකක්ම විඳින්න වෙන්නේ. ජාතිපච්ච ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දුන්න ඉපදෙන නිසා ඉන්නේ මේ දුක් විඳින්න වෙන්නේ කියලා හිතුවා. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරන කල්පනා කරන බලනකොට බෝසතන් වහන්සේ හිතුණාලු, ඉපදීම කියන එක ඇති වෙන්නේ කුමක් නිසාද? දැස බෝසතන් වහන්සේ නුවණින් මෙනෙහි කරනකොට වැටුණා, භවය නිසා උපදින්න තැනක් තියෙන නිසායි උපදින්නේ. යම් බීජයක් වුණත් අපිට රෝපණය කරන්න පුළුවන් බිමක් තිබුණොත් නේද? පොළොවක් තිබුණොත් මිසක නැතිනම් ඒ බීජය වැඩිවීමට පළවීමට යනවා මේ බීජය. එහෙම හිතවන්න තැනක් නැත්තම්. ඒ වගේ භවයේ නිසා කිල දැක්කොත් ජාති. උපදින තැනක් කියලා නිසා උපදින කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලා තුන් භවයේ දැක්ක මේ තුන් භූමිය තුන් භවයේ තියෙන හින්දායි ජාතිය කියන ප්‍රශ්නේ. ආපහු බෝසතාන් වහන්සේ නෝනේ සම්මර්ථනය කළා, ඇත්තටම මේ භවය කියන එක ඇති වෙන්නේ කොහොමද? ඊට පස්සේ බෝසතාන් වහන්සේට නෝනට වැටුණා, උපාදානය නිසායි භවය ඇති වෙන්නේ. කාම උපාදාන, දික්ඛ උපාදාන, අත්වාද උපාදාන, සීලපස උපාදාන කියන උපාදානේ මේ ලෝකේ යම් යම් දේවල් දැඩි කොට ගන්නකම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධය කාම වශයෙන්, දිත් වශයෙන්, සීලඹත වශයෙන් දැඩිව ගන්න නිසා කියලා. එහෙම උපාදාන හේතුව මොකද්ද කියලා බලනකොට හේතුණක් තණ්හාව කියලා. මේක ඉලහල තිබින්ද මම කියන උදාහරණ යනවා. තණ්හාවට හේතුව මොකක් නිසාද කියලා නුවණින් කල්පනා කරලා බලන බෝසතාණන් වහන්සේ හේතුණා වේදනාව නිසා. වේදනාවට හේතුව මොකක් නිසාද කියලා කල්පනා කරනකොට වේදනාවට හේතුව මොකක්ද කියලා නුවණින් බලනකොට තේරෙනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නමැති ධර්මතාවයට හේතුව මොකක්ද කියලා බලනකොට බෝසතාණන් වහන්සේ හේතුණා මොකද්ද? ආයතන. ආයතන ඇතිවෙන්න හේතුව මොකක් කියලා හේතුව කුමක්ද කියලා නුවණින් බලනකොට තේරුණා, නාම රූප නිසා. විඥානයේ මේ කයට දැකගන්න නිසා. නාම රූප වෙන්න හේතුව මොකක්ද කියලා නුවණින් බලනකොට දැක්කා, විඥානයේ නිසා. විඥානයේ ඇතිවෙන්න කුමක් නිසාද කියලා නුවණින් බලනකොට වැටහුණා, සංඛාරය නිසා, කර්මය නිසා. සංඛාරය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට තේරුණා, කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතනින් එහාට තරක් නැහැ. බුදුජානක දැක්ක මේ අවිද්‍යාව. ඔන්න දැන් මුලින්ම කියපු එක තමයි දුක, දුක්ඛ සත්‍යය. මේ සත්‍යය ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, අප්‍රියංහායක කීම ක්‍රියාවේදී වීම, මේ දුක් දුන්න සත්‍ය වෙනවනම් මේ දුක ඇති වෙන්නේ කොහොමද කියලායි හොයාගෙන ගියේ. ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අපේ සංයෝගෝ කියේ විපයෝගෝ ඉක්කු යම් පිටෙන් නිරපති සංපි දුක්ඛ කියලා පෙන්න ප්‍රතික ඔය ටික දුක්ඛ සත්‍යය උතන තියෙන්නේ. ඔය දුකට හේතු ටික හොයාගෙන 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 ගියා. අවිද්‍යාවෙන්දල ජාතිය කියන තැන දක්වාම තියෙන දුක්ඛ සමුදය. මෙතන තියෙන සත්‍ය දෙකක් දුකයි දුක්ඛ සමුදයයි කියන දෙක තමයි මේ පටිච්චසමුප්පාදයේ අරා අවබෝධ වෙන්නේ. පටිච්චසමුප්පාදය බලනකොට අවබෝධ වෙන්නේ මේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක. බුදුරජාණන් වහන්සේ දැක්කා දුකේ ඉඳලා ඒ දුකට හේතුව ඉපදීම, ඉපදීමට හේතුව භවය, භවයට හේතුව උපාදානය, උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වේදනාව කියලා අවිද්‍යාව දක්වාම. ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ දුක පරිදේව කියලා දුක් අවිද්‍යාවේ දුක දක්වා. දුක්ඛ සමුදය සත්‍ය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළා. දුකේ ඉඳලා අවිද්‍යාව දක්වත්, අවිද්‍යාවෙන් ඉඳලා දුක දක්වා නුවණින් බැලුවා. මේ දුකේ හට ගැනීමයි කියන නුවණ බෝසතාණන් වහන්සේ පාවා. මෙතන තියෙනවා සත්‍ය දෙකක්. මේ සත්‍ය දෙකම ලෞකිකයි. ලෝකෙ තුල තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ණයෙන් මෙනෙහි කරනකොට සමුදය සත්‍ය දැක්කා. අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට දුකයි සමුදයයි කියන දෙක හඳුනනවා. දැන් පටිච්චසමුපාදයෙන් අන්‍ය වූ චතුරාර්ය සත්‍යකුත්, චතුරාර්ය සත්‍යෙන් අන්‍ය වූ පටිච්චසමුපාදයකුත් දකින්න ලැබා. දෙකම එකම තැන, එකම ධර්මයි. ඒ දුකට හේතු ටික බලපු ආකාරය තමයි මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ. මේ න්‍යායෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ එක කරුණක්. යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නක් තියෙනවා නම් ඒ දුක් දුම්නක් තියෙන්නේ අනුක්‍රමයෙන් ක්‍රමානුකූලව ගිහිල්ලා අවිද්‍යාව කියන ධර්මතාවයේ තියෙන තැනයි කියලා පෙන්නනවා. අවිද්‍යාව යම් තැනක තිබුණොත් ඒ අවිද්‍යාව නතර වෙන්නේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමනස හදලයි කියන න්‍යායක් තියෙනවා. ආයි මග නතර වෙන්නේ එහෙම නෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උපාදායි මං උපජති. මේ ඇති කල්හි මේ වෙනවා, මේ ධර්මයන් ඉපදී මේ ධර්මයන් උපදී. අවිද්‍යාව කියන ධර්මතාවය තිබුණොත් සංඛාරය ඇති වෙනවාමයි. අවිද්‍යාව උපන්න සංඛාරය උපදිනවාමයි. ඒක කිසිම වෙලාවක නවත්තන්න බෑ, නතර කරන්න බෑ මොනම හේතුවක් නිසා. ඒ නිසායි අනාත්මයි කියන්නේ. කිසිම දෙවියෙකුටවත්, මාරෙකුටවත්, ඥානෙකුටවත්, මොනම කෙනෙකුටවත් නවත්තන්න පුළුවන් කමක් නෑ. නිවී තියෙන්නේ නෑ. අවිද්‍යාව තිබුණොත් සංඛාර වෙනවා. සංඛාරය තිබුණොත් විඥානය වෙනවාමයි. විඥානය වුණොත් නාම රූප වෙනවාමයි. මේ විදිහට භවය තිබුණොත් ජාතිය වෙනවාමයි, ජාතිය තිබුණොත් ජරා මරණ වෙනවාමයි. එතකොට අවිද්‍යාව තිබුණොත් ජරා මරණ කියන තැන දක්වාම හැදිලා මිසක ඊට මෙහා කිසිම වේලාවක නතර වීමක් නැහැ. අවිද්‍යාව තියාගෙන ජරා මරණයක නැති කිරීමක් එහෙම මොන විදිහටවත් ලැබෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ජරා මරණ ඇති කරන්නේ නැහැ. නමුත් අවිද්‍යාවන ධර්මතාවය නැති කරනවා සංඛාර කර්ම. ඒ සංඛාරයෙන් ඇති කරන විඥාන කියලා මේ විදිහට හේතු ප්‍රත්‍ය වශයෙන්, හේතුඵල ධර්ම වශයෙන් අන්තිමට ජරා මරණ කියන තැන දක්වාම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. එතකොට මේ කාරණාවේ උත්තරයක් ලැබෙනවා. යම් තැනක ජරා මරණ ලැබෙනවා නම් ලැබෙන්නේ
අවිද්‍යාවේ යුක්ත වටපිටාව තමයි කියන එක ලැබෙනවා නේද? අවිද්‍යාව කියන ධර්මතාවයක් යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව කියන ධර්මතාවය තියෙන තැන ජරා මරණ කියන ධර්මතාවයේ යුක්තයි කියන න්‍යායකුත් තියෙනවා. ඔන්න බෝසතාණන් වහන්සේ නුවණින් බලනකොට හම්බ වුණා මේ දුකත් දුකට මූල හේතුවක් කියන කාරණා. ඊට පස්සේ අනිත් පැත්තට බැලුවා මේ සත්‍යයන්ගේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සය නැති වෙනවා නම් කවද්ද නැති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කියලා නුවණින් බලනකොට බෝසතාණන් වහන්සේට තේරුණා ඉපදුනේ නැත්තම් ජාතිය නැත්තම් ජරා මරණ නැහැ කියලා. ජාතිය නැති වෙන්නේ ඉපදීම නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට තේරුණා භවය නැත්තම් ඉපදීම නැති වෙන්නේ නැහැ. ඉපදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට භවය නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට තේරුණා උපාදානය නිසායි භවය. උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා. උපාදානය නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට තණ්හාව නිසායි උපාදානය. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා. මේ විදිහට අනුක්‍රමයෙන් ආපහු ගියා අවිද්‍යාවේ නැතිවීම දක්වාම. අවිද්‍යාව නැතිවීමෙන් සංඛාර නැති වෙනවා. සංඛාර නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥාන නැතිවීමෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන නැති වෙනවා. උපාදාන නැතිවීමෙන් භවය. භවය නැතිවීමෙන් ජාති. ජාති නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්න සුපායාස නිරුද්ධන්ති කියලා දැක්කා. ඔන්න මෙතනදී බෝසතාණන් වහන්සේට හම්බ වුණා නිරෝධේ නිරෝධයයි කියන නුවණ පහළ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ධර්මයන්ගේ නිවීමක් වෙනවා නම් ඒ නිවීමට තමයි නිරෝධය කියලා කියන්නේ. ජරා මරණ ධර්මයන්ට ප්‍රතිපක්ෂ දේ තමයි මොකද්ද? ජරා මරණ නැති බව. ජරා මරණ නිරෝධය. ජරා මරණ නැති බවට ජරා මරණ නිරෝධයට තව නමක් මොකද්ද? අජරා මරණ බව. අජර කියලා කියන්නේ ජරාවක් නැහැ, දිවීමක් නැහැ. අමර කියලා කියන්නේ මරණයක් නැහැ. ජරා මරණ නිරෝධය කියලා කියන්නේ අජරාමර කියලා කියන්නේ එකම තැන. ඒ ජරා මරණ නැති තැනට අජරාමර බවට සුව නිරෝධ සත්‍ය කියලා. ඒ නිරෝධ සත්‍යට හේතු ටික තමයි බලාගෙන ගියේ. ඉපදීම නැති වෙනවා නම් භවය නැති වෙනවා නම් උපාදානය නැති වෙනවා නම් මේ විදිහට අවිද්‍යාව නැති වෙනවා නම් කියනවා. අවිද්‍යාව නැති තැන ඉඳලා ජරා මරණ නැති තැන දක්වාම ජරා මරණ නැති තැන ඉඳලා අවිද්‍යාව නැති තැන දක්වාම නෝනින් බැලුව අනුලෝම ප්‍රතිලෝම බලනකොට නිරෝධයෙන් මාර්ගයයි කියන සත්‍ය දෙක හම්බුනා. අවිද්‍යා නිරෝධයක් තියෙනවා නම් ඒ තමයි මාර්ග සත්‍ය. ඒකේ ඵලය තමයි මොකද්ද? ජරා මරණයන්ගේ නිරෝධය. ජරා මරණ නිරෝධය. එතකොට පටිච්ච සමුප්පාදය නිරෝධ සත්‍ය අනුලෝම ප්‍රතිලෝම බලනකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දැක්කා යම් තැනක ජරා මරණ නිරෝධයක් වෙනවා නම් ජරා මරණ නැතිද ඒ අවිද්‍යාව නැති තැනකයි. අවිද්‍යාව යම් තැනක නැද්ද එතන ජරා මරණ විද්‍යමාන නැහැ කියලා දැක්කා. මේ කාරණා දෙකෙන් මේ පටිච්චසමුප්පාද පාලිය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේට මේ සමුදයයි මේ නිරෝධයයි කියන පෙර නොයසු විරු නුවණ පහළ වුණා. ඊට පස්සේ මේ පටිච්චසම්පාදය දැක්කට පස්සේ පංච උපාදාන ස්කන්ධය විදියට යන බල බල ඉන්නකොට ආශ්‍රයක් හේ වුණා සර්වඥාණයේ පහළ වුණා කියලා දෙනවා. දැන් මෙතනදී තාම අපේ අවශ්‍ය කාරණාවක් ආවේ නැහැ. මම මේ මුල් මතක් කිරීම ටිකක් විතරයි කළේ. මෙන්න මෙතනදී හොඳ කරුණු ටිකක් කියනවා හොඳට සිහි කරගන්න. බුදුසසුන වහන්සේ පටිච්චසමුප්පාදය හරහා දැක්ක ලෝකයේ යම් ජරා මරණ ධර්මයක් තියෙනවා නම් දුක දුන්නසක් තියෙනවා නම් අනුක්‍රමයෙන් ඇවිල්ලා ඇවිල්ලා ඒ ජරා මරණයට ඒ දුකට මුල් වෙලා තියෙනවා මූලික හේතු වෙලා තියෙනවා මොකද්ද අවිද්‍යාව. අවිද්‍යාව නැමති ධර්මතාවය තිබුණොත් ඒ අවිද්‍යාව නැමති ධර්මතාවය අනුක්‍රමයෙන් ගලාගෙන ඇවිල්ලා නැතර වෙලා තියෙනවා ජරා මරණ කියන ධර්මතාවය හරහා. ජරා මරණ යම් තැනක විද්‍යමානද අවිද්‍යාව එතන විද්‍යමානයි. අවිද්‍යාව යම් තැනක තියෙනවද ජරා මරණ එතන තියෙනවා. කිසිම වෙලාවක අවිද්‍යාව නිසා අජරා මරණ බව හැදෙන්න බෑ. ජරා මරණ Nirodhe ජරා මරණ නැති බව හැදෙන්න පුළුවන් අවිද්‍යාව නිසා. එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්න බෑ කියන එකයි මේ පෙළ ගහන දෙන්නේ. යම් තැනක අවිද්‍යාව නැතිවීම නිසා ජරා මරණ ධර්මෝ තියෙන්න පුළුවන්. අවිද්‍යාව නැහැ. එතන ජරා මරණ තියෙන්න පුළුවන් නැහැ. ජරා මරණ තියෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද කෙලේ කාරණා උත්තර දෙකකටයි ආවේ. මේ ඔක්කොම ටික බැලිය යුතුයි, දෙවිය යුතුයි කියන එකක් නැහැ. මේ හරහා එක තැනකට අපේ මනස ගේන. යම් තැනක අවිද්‍යාව තිබුණොත් ජරා මරණ හිස් නැහැ කියන එක පෙන්නනවා. යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ජරා මරණ පවතින්නේ නැහැ කියන එක පෙන්නනවා. අවිද්‍යාව කියනකොට තේරුම් කරගන්න ඕනේ අවිද්‍යාව කියලා කියන්නේ විද්‍යාවට තව නමක්. විද්‍යාව තියෙනවා කියලා කිව්වත් අවිද්‍යාව නැහැ කියලා කිව්වත් දෙකම එකයි. විද්‍යාව නැහැ අවිද්‍යාව තියෙනවා කියලා කිව්වොත් දෙකම එකයි. අපි කියමුකෝ රාත්‍රියේ වෙලාවට මේ දැන් අඳුරයි තියෙන්නේ කරවලයි මේ වෙලාව කියලා කියන්න පුළුවන් නේද? ඒ අර්ථයෙන්ම හඳුනාගන්න පුළුවන් දැන් කිසිම ආලෝකයක් නැහැ කියලා හඳුනාගන්න පුළුවන් නේද? ආලෝකයක් නැහැ කියලා කිව්වත් අඳුරක් තියෙන්නේ කියලා කිව්වත් දෙකම කිව්ව එකට නෙමෙයිද? එකට. දැන් මේ වෙලාව දහවල් ආලෝකයක් තියෙන්නේ කියලා කියන්න පුළුවන් නේද අපිට? අඳුර නැහැ දැන් කියලා කිව්වොත් ඒ වචනේ හැඳින්වෙන්නේ ආලෝකෙම නෙමෙයි. විද්‍යාව කියලා හැඳින්වුවත් අවිද්‍යාව නැහැ කියලා හැඳින්වුවත් දෙන්නම හැඳුවේ එක නම. අවිද්‍යාව නැහැ කියලා කිව්වෙ එහෙනම් තියෙන්නේ මොකද්ද? විද්‍යාව. විද්‍යාව තියෙන්නේ කියන වචන කිව්වත් අවිද්‍යාව නැහැ කිව්වත් දෙකම එකයි. අවිද්‍යාව තියෙන්නේ කියන වචනෙන් කිව්වත් විද්‍යාව නැහැ කිව්වත් දෙකම එකයි. අවිද්‍යාව කියනකොට එයා කියනවා දැන් තියෙන්නේ රෑ කියලා. එතකොට එතන තියෙනවා ආලෝකී දවල් නෙමෙයි. අවිද්‍යාව තියෙන කෙනෙකුට කියනවා විද්‍යාව නැහැ එහෙනම් කියන එක නේද? අවිද්‍යාව නැහැ කියනකොට තියෙනවා විද්‍යාවයි තියෙන්නේ කියන එක නේද? එතකොට සම්මා දිට්ඨි සා විචා විචා උපාදෝ අවිචා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපන්නහම අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යය යත්තේ වාසේස විරාගෝ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා කියලා ගන්නවා. එතකොට අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් වන අවිද්‍යාව විරාගයෙන් සංඛාර නිරුද්ධ වුණොත් ඒ සංඛාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධයෙන් මේ විදිහට ජරා මරණ ශෝක පරිද දුක් දුන්න සුපායාස නිරුද්ධන්ති කියලා කියනවා. එතකොට ජරා මරණ නිරෝධයට තව නමක් තමයි ජරා මරණ නැති බවට තව නමක් තමයි අජරා. ජරාව නැහැ, මරණය නැහැ කියන්නේ. අජරාමර බව ජරා මරණය නිරෝධය. නිරෝධ කියන්නේ නිරුද්ධයි කියන්නේ නැහැ කියන එක තමයි. ජරාමර නැහැ කියලා කියන්නේ අජරාමර කියලා කියන්නේ නිවනට තව නමක්. කරුණු දෙකක් හම්බ වුණා. විද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැති වුණා කියන්නේ විද්‍යාව තියෙනවා. විද්‍යාව තිබුණොත් නතර වෙලා නතර වෙන්නේ කෙනෙම කොතනින්ද? නිවනින්මයි. ඇයි කොහොමද එහෙම නතර වෙන්නේ නිවනින්? ඒක මේ පිට කිසිම වෙලාවක නතර වෙන්නේ නැහැ. අවිද්‍යාව නැති වුණා කියලා කියන්නේ විද්‍යාව තියෙනවා කියන එක පිළිගන්න පුළුවන් නේද? ඔන්න විද්‍යාව තිබුණොත් මොකද වෙන්නේ? සංඛාර නැහැ. සංඛාර නැති වුණොත් විඥානය නැහැ. විඥාන නැති වුණොත් නාම රූප නැහැ. නාම රූප නැති වුණොත් සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භවය නැහැ. භවය නැති වුණොත් ජාතිය නැහැ. ජාතිය නැති වුණොත් ජරා මරණ නැහැ කියන ධර්මතාවය සාක්ෂාත් වෙනවා. මේව එකක්වත් අපිට අනුසය කරන්න ඕනේ නැහැ. අපිට අවිද්‍යාව නැති වෙනවා කියන කාරණා විද්‍යාව අවිද්‍යාව නැති කරගන්න කියලා එකකුත් උන්නේ විද්‍යාව උපදවා ගන්න පුළුවන් නේද? එහෙනම් විද්‍යාවට තව නමක් මොකද්ද? නිවන. නිවනට තව නමක් මොකද්ද? විද්‍යාව. අවිද්‍යාවට තව නමක් මොකද්ද? මොකද්ද? ජරා. ජරා වර්ණයට තව නමක් මොකද්ද? අවිද්‍යාව. මේ පටිච්ච සම්පාද පාළිය හරහා කරුණු දෙකයි අපිට අරගෙන දුන්නේ. කරුණු දෙකකටයි අපි අවධානය යන්නේ. අවිද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක මත පදනම් වෙලා තියෙනවා සසරද නිවනද කියන එක. අවිද්‍යාව යම් තැනකද එතන ජරා මරණ තියෙනවා සසර තියෙනවා. විද්‍යාව යම් තැනකද එතන ජරා මරණ නැහැ සසර නැහැ නිරෝධය නිවන. මේ කාරණාවෙන් කිසිම වෙලාවක මේ න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. අවිද්‍යාව නිසා ජරා මරණ නිරෝධය හම්බ වෙන්නේ නැහැ. විද්‍යාව නිසා ජරා මරණ හම්බ වෙන්නේ නැහැ. දැන් මේ කාරණා ටික ඔක්කොම ගවේෂණය කිරීමෙන් ආවේ උත්තර දෙකකට. එකින් එක එකින් එක එකින් එක යන්න ඕනේ නැහැ. විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙකයි සසර හෝ නිවන කියන ධර්මතා දෙක තීරණය කරන්නේ. ඔබ තව ටිකක් අපේ ජීවිතෙන් තේරෙන්න අපි කටයුතු කරමු. අපි බලමු දැන් අපි ඔක්කොමලා මේ සිල් සමාදන් වෙන්නේ භාවනා කරන්නේ මේ හැම දෙයක්ම මේ තුනුරුවන් ඇසුරු කරගෙන මේ කටයුතු කරන්න කුමක් හින්දාද? මොකද්ද? නෑ නෑ විද්‍යාව ගන්නද නෑ. ආහාර නිවන් බලාපොරොත්තුවක්වත් අපි නම් දන්නේ නෑ. අපි දැක්කේ නෑනේ. ඇත්තටම අපිට විද්‍යමාන එකක් තියෙනවා මේ සසර දුක. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, තමන්ගේ ප්‍රියමනාප ප්‍රියමනාප දරුවෝ මැරෙනවා, ස්වාමීන් මැරෙනවා, බිරිඳලා මැරෙනවා, අම්මලා තාත්තලා මැරෙනවා, කෑ ගහනවා, අඬන වෙනවා, නිന്ദා අපහාස මේ මහා දුක් ගොන්නක් දැකලා දුක නැති කරගන්න ඕන කියන අදහසක් තිබුණේ. මෙතනින් දුක් විඳ විතරකුත් බෑ, තව අපායෙ දුක් විඳ වෙනවා. මේ දුකයි මේ ජීවිතවල තියෙන ප්‍රශ්න. මේ දුක නැතිනම් අපිට ඉතින් සසර හිතේ ප්‍රශ්නයක් නෑ නේද? ඔය කියන දුක් නැත්තම්, ඇත්තටම දුක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ දුක, ලෙඩවීම, මහලුකෝ, මරණය, කම්කැස්සුම්, දත් කැස්සුම්, බඩේ කැස්සුම්, මුළු කැස්සුම් හරහා යම් තාක් දුකක් තියෙනවනේ. මේ දුක දුකක් හින්දාම මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන අදහස හින්දාමයි අපි මේ ශාසනයට ආවේ. දුකෙන් මිදෙන්න කියන අදහස හින්දාමයි තුන්වන් සරණ ගියේ. තුන්වන් සරණ යන්නේ, තුන්වන් සරණ යන්නේ බලාපොරොත්තු වෙන්නේ දුකේ මිදීමයි අපි. වෙන මොකුත්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙමෙයි දැමෝ. දුකෙන් නිදහස් වීමට අමතරව තුන්වන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවද? ඔන්න ඒ වගේ දුක නැති කරන්න ඕනේ කියන තැනට අපි මේ ශාසනයට ආවා කියනකොට එතකොට මේ පටිච්චසම්පාද පෙළහරහා ධර්මයෙන් අපිට පණිවිඩයක් හම්බ වෙනවා. හරි. ඔගොල්ලෝ දුක නැති කරන්න ආවනම් ඔගොල්ලෝ ඉපදීම නැති කරන්න දුක නැති වෙන බවට මම අප වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා දුක නැති කරන්න ඔයගොල්ලෝ මහන්සි වෙන්න එපා. දුක නැති කරන්න කරදර වෙන්නත් එපා. මම අප වෙනවා ඔයගොල්ලන්ට දුක නොයන බවට, දුක නැති කරලා දෙන බවට. ඔයගොල්ලෝ ඉපදීම නැති කරන්නකො. ඉපදීම නැති වුණොත් දුක නැති වෙන බවට, නැති කරලා දෙන බවට බුදුරජාන් වහන්සේ අප වෙලා තියෙනවා. දැන් අපිට දුක නැති කරන්න මහන්සියෙන් දුන්නේ අපිට දැන් ඕන මොකද්ද? ඉපදීම නැති කරන්න. මොන විදිහකට හරි එහෙනම් කොහොමද ඉපදීම නැති කරන්න ඕනේ? දැන් අපිට ලැබිලා තියෙන කාර්යය තමයි ඉපදීම නැති කරන්න. ඉපදීම නැති කරන්න ඕනේ කියලා උත්සාහවත් වෙනකොට ධර්මයෙන් පණිවිඩයක් හම්බ වෙනවා අපිට. ඉපදීම නැති කරන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න එපා, විහිසෙන්න එපා, අමුතු උත්සාහයක් ගන්න එපා. භවය නැති කරන්න, ඉපදීම නැති වෙන බවට, ජරා මරණ දුක නැති වෙන බවට මම අප වෙන්නම්. මොන ධර්මයෙන් අපයක් වෙනවා? අපි භවය නැති කළොත් ඉපදීමයි ජරා මරණයි දෙක නැති කරනවා කියන්නේ. දැන් අමුතුවෙන් ජරා මරණ නැති කරන්න වෙහෙදෙන්න ඕනද? ඉපදීම මොකද්ද කියලා හොයලා ඒක නැති කරන්න අමුතුවෙන් වෙහෙදෙන්න ඕනද? දැන් භවයේ මොකද්ද, ඒක ඇතිවෙන්නේ කොහොමද, නැති කරන්නේ කොහොමද කියලා අපි දැන් භවය නැති කරන්න උත්සාහවත් වෙනකොට ධර්මයෙන් පෙන්වනවා උපාදානය නිසායි භවය ඇති වෙන්නේ. ඔගොල්ලෝ උපාදානය නැති කරන්ද මම භවය නැති කිරීමට අප වෙන්න. මොන දැන් අපිට ඉතුරු වෙන කාර්යය තමයි මොකද්ද? උපාදානය. දැන් කොහොම හරි උපාදානය නැති කරන්න ඕනේ කියලා බලනකොට ධර්මයෙන් පෙන්වනවා මේ න්‍යාය හරහා තණ්හාව නිසා උපාදානය ඇති වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ තණ්හාව විතරක් නැති කරගන්න මම උපාදානයත්, භවයත්, ජරා මරණත් ඔක්කොම නැති බවට අපරෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයත් සාක්ෂි ධර්මයක් අපරෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානයත්, භවයත්, ජරා මරණ නැති වෙන බව. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? තණ්හාව. සන්නහව නැති කරන්න කියලා හදනකොට මේ සාසනයට ගිහිල්ලා කියනවා වේදනා පච්චය සන්නහ. වේදනාව නිසායි සන්නහ නැති වෙන්නේ. සියල්ල කියලා කර වේදනාව නැති කරගන්න. එතකොට සන්නහව නැති වෙන විදිහට උපාදානයේ භවය නැති වෙන විදිහට අප වෙනවා. දැන් ඊට පස්සේ තියෙන්නේ වේදනාව. වේදනාව නැති කරන්න කියලා බලමුද කියනවා ස්පර්ශය නිසායි වේදනාව එන්නේ. ස්පර්ශය සියලු ආකාරයෙන්ම නැති කරන්ද මම නැති වෙනවා. ස්පර්ශය නැති කරන්න කියලා බලනකොට කියන මේ ආයතන දෙකයි නිසා ස්පර්ශය වෙන්නේ. ආයතන දෙක නැති කරන්න එතකොට ස්පර්ශය නැති වෙනවා. ආයතන දෙක නැති කරන්න කියලා හදනකොට පෙනෙන මේ නාම රූප නිසා ආයතන නැති වෙන්නේ. නාම රූප ටික නැති කරන්න එතකොට ආයතන නැති වෙනවා. නාම රූප ටික නැති කරන්න කියලා දැන් අපි උත්සාහවත් වෙනවා කියන මේ විඥානය නිසා නාම රූප වෙන්නේ. විඥානය නැති කරන්න එතකොට අපි නැති වෙනවා. විඥානය නැති කරන්න කියලා හඳුන්වන දේ කියනවා කර්මය නිසා සංඛාර පත්‍ය විඥාන. සංඛාර නිරෝධ විඥාන නේද? සංඛාරය නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. ඔගොල්ලෝ කර්මච්ඡය කරගන්න සංඛාරය නැති කරගන්න අපි නැති වෙන. මේ සඳහා මුකුත් මහත් වෙන්න දෙපා. ඒක සංඛාරය නැති කරන්න හදනවා කියනවා අවිද්‍යාව නිසා සංඛාරය. අවිද්‍යාව නිරුද්ධ වුණොත් මම නිරුද්ධ වෙනවා. මං ගැන මහන්සි වෙන්න ඕනේ සංකාරකය. මෙන්න මෙහෙම අනු පිළිවෙලට ගියාම අපිට හම්බ වෙනවා එක කාරණාවක් අවිද්‍යාව කියන තැනක්. දැන් අවිද්‍යාව නැති වුණොත් ඉතුරු ටිකට ධර්මය අප වෙලා තියෙනවා. බුදුරජාණන්ට අප වෙලා තියෙනවා. සංඛාර නිරුද්ධ වෙන බවට, විඥාන නිරුද්ධ වෙන බවට, නාම රූප ජරා මරණ නිරෝධ වෙන බවට මේවා අමුතුවෙන් හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා අප වෙලා තියෙනවා. අපිට කුමක් නැතිද නේද? අවිද්‍යාව නැති වෙනවා. මොන දැන් අපිට උත්තරයක් හම්බ වුණා නේද? දැන් ජරා මරණ නැති කරන්න කියලා ආපු අපිට මේවා මෙහෙන් එකින් එක කරන්න කොහොම හරි ගත්තොත් අවිද්‍යාව කියන තැන නැති වුණොත්මයි ජරා මරණ නැති කරන්න වෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් උත්තර ඒ හිඳයි මම අර උත්තර දෙක ගත්තේ. උත්තර දෙකක් තියෙනවා අපිට. මොකද අවිද්‍යාව යම් තැනක තිබුණොත් අවිද්‍යාව යම් තැනක තිබුණොත් ඒකේ ඵලය වෙනවා මොකද්ද? ජරා මරණ. ජරා මරණ යම් තැනක තියෙනවා නම් ඒකේ හේතුව මූල හේතුව වෙනවා මොකද්ද? අවිද්‍යාව. යම් තැනක විද්‍යාව තිබුණොත් ඒකේ ඵලය වෙනවා මොකද්ද? අජරාමර බව නිරෝධය. යම් තැනක අජරාමර බව නිරෝධය තියෙනවා නම් ඒක ඒකේ ඒ ධර්මයන්ගේ මූල හේතුව වෙනවා මොකද්ද? විද්‍යාව. විද්‍යාව නැමති හේතුවේ ඵලය අජරාමර බව නැත්තම් නිරෝධය. නිරෝධය නැමති ඵලයට මූල හේතුව මොකද්ද? විද්‍යාව. ඔන්න දැන් සසර සහ නිවන කියන ධර්මතා දෙක, විද්‍යාව හා අවිද්‍යාව කියන ධර්මතා දෙක තුලයි පවතින්නේ කියන උත්තරයක් අපිට හම්බුණා මේ ගවේෂණය. තේරුණනේ? දැන් අපිට තියෙන පොඩි කරුණක්. අපේ ජීවිතේ විද්‍යාව කියන්නේ මොකද්ද, අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. දැන් මේ උත්තරය හරහා අපි අරගෙන ආවා කිසිම වෙලාවක වෙනස් කරන්න බැරි, වෙනස් වෙන්නේ නැති අනාත්ම හේතුඵල ධර්ම පටිච්චසමුප්පාද ධර්මතාවය. මේ න්‍යාය හරහා නොගොත් වෙන ජරා මරණ ධර්මයන්ගේ මෙදෙන්න ක්‍රමයක්, අජරා මර බව ලබන්න ක්‍රමයක්. මොකද මේක හේතුඵල ධර්ම නිසා නේද? ඉතින් දැන් අපි මොනවා හරි ජරා මරණ ධර්මයේ දුක නැති කරන්න මොනවා හරි කරන්නේ නැතුව ක්‍රමානුකූලව දැන් අපි බලා ගන්න ඕන දුක නැති කරන්න, එහෙනම් ඇත්තටම මොකද කරන්න ඕනේ කියන එක නේද? දැන් මේ උත්තර දෙක පැහැදිලි වුණානේ අපිට මේ ගවේෂණය තුලින්, පටිච්චසමුප්පාද ධර්මතාවය තුලින් අපිට අවබෝධ වුණා. යම් තැනක දුක තියෙනවා නම් දුකට මුල් වෙච්ච මුල හේතුව අවිද්‍යාවයි. විද්‍යාව කියන තැනක දුක එන්න බෑ, ජරා මරණ තියෙන්න බෑ. අවිද්‍යාව නැති ධර්මතාවය නිසා ජරා මරණ දුක එන්නේ. ජරා මරණ දුක යම් තැනක තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාවයි කියන න්‍යාය ඔක්කොම. යම් තැනක විද්‍යාව තියෙනවා නම් ඒ විද්‍යාවේ ඵලය වෙන්නේ අජරා මරණ බව. අජරා මරණ බව නිවන යම් තැනක තියෙනවා නම් එතන අවිද්‍යාව තියෙන්න බෑ, එතන තියෙන්නේ විද්‍යාවයි කියන කාරණාවත් ඔක්කොම. ඔන්න ඔය ටික ගවේෂණය කිරීමෙන් අවිද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක ගැන වඩා පැහැදිලි වෙනවා. මම මේ එකම දේ නැවත නැවත කියවන්නේ වැඩි අවධානය යොමු වෙන නිසායි. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා කාරණා දෙකක්. මොකද කිසිම වෙලාවක අවිද්‍යාව තිබුණොත් නවත්තන්න බැරි විදිහටම සසර ජරා මරණ තියෙනවා කියලා දැක්කා. විද්‍යාව තිබුණොත් මොනම විදිහටවත් නවත්තන්න වළක්වන්න බැරි විදිහටම නිවන තියෙනවා කියලා දැක්කා. යම් කෙනෙක් විද්‍යාව හොයාගෙන විද්‍යාව තුළින් ජීවත් වෙන්නේ නිවන් දකින්න එපා එපා කියලා කිව්වොත් නිවන් දකින්න. අවිද්‍යාව කියන නොදිනුවත් කමින් හරි අවිද්‍යාව කියලා දන්නේ නැතුව අවිද්‍යාව තුළම වාසය කරන නිවන් දකිත්වා දකිත්වා කිව්වොත් දකින්නේ. අර බුරුලේ කිරිතිරුණු දෙනගේ කතාව කියන්නේ අලුත පැටව ගහපු බුරුලේ කිරිතිරුණු දෙනක් ගාවට ගෙහිල්ලා කිරි ඕනේ ඕනේ කියලා අඟෙන් දෙව්වොත් ඕනේ කිව්වත් ලැබෙන්නේ නැහැ, එපා එපා කියලා දෙව්වොත් ඒත් ලැබෙන්නේ නැහැ. මොකද කිරි එන්න නොසුදුසුයි, අඟේ කිරි නැහැ. අලුත පැටව ගාපු බුරුලේ කිරි තියෙන දෙනක් ගාවට ගෙහිල්ලා බුරුලෙන් කිරි දෝනෝ එපා එපා ඒත් ලැබෙනවා, ඕනේ ඕනේ කියලා දෝනෝ ඒත් ලැබෙනවා. ඕනේ කිව්වත් එපා කිව්වත් ලැබෙනවා. මොකද එතන කිවි ලැබෙන්න සුදුසු නිසා. ඒ වගේ අපි අවිද්‍යාවෙන් යුක්ත නම් ජරා මර ධර්මිය මට එපා, නිවන මට ඕනේ කියලා කිව්වත් ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්නේ ජරා මර ලැබෙන්නේ. අපි විද්‍යාවෙන් යුක්ත නම් ජරා මරණ මට ඕනේ, නිවන මට එපා කියලා කිව්වත් නිවම්මයි දකින්නේ ජරා මරණ ලැබෙන්නේම නැහැ. මොකද නිවෙන්න සුදුසු නිසා. ඒ නිසා දැන් අපේ ජීවිතයෙන් අපි හොයාගන්න ඕනේ මේ කාරණා දෙක. අවිද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියන්නේ මොකක්ද? කොහොමද දැන් මේ උත්තර දෙක හොයාගන්න යන්නේ? දැන් ඒකට අපිට සාක්ෂි නැහැනේ. මොකද්ද අවිද්‍යාව, මොකද්ද විද්‍යාව කියලා හොයාගන්න දැන් අලුතෙන් අපිට හිතන්න වෙනවා. දැන් ඒකට අපි පරිශ්‍රණයක් කරමු මේ පිළිගන්න හරහා. කොහොමද දැන් මේ මම මේ දැන් කතා කරන ටික ටිකක් නෝනින් ගැඹුරු හිතන්න ඕන මාත් එක්ක නේද? ටිකක් තීක්ෂණ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හින්දත් නෙමෙයි, මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන හින්දත් නෙමෙයි, දහම නම් එක සත්‍ය වෙන්න බෑනේ. අපි අපේ ජීවිතය ගැන දැන් බලමු. අපි හැමෝම අද දවසේදී ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. මහලු වෙන්නේ නැද්ද? මහලු. නැරෙන්නේ නැද්ද? නැරෙන්නේ. අප්‍රියමහායෙක් වීම, ප්‍රියංගෙන් වීම නොයේ දුක් දුම්නස් අපිට ලැබෙනවා නේද? ලැබෙනවා. ඔන්න ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ යුක්තයි අපේ ජීවිතය. ඒකත් හොඳයි. දැන් ඒක පොඩ්ඩක් පැත්තකින් තබන්න. ඔන්න ඔය අපේ තියාගෙන, ඔය ආදාහේ තියාගෙන අපේ ජීවිතේ ජරා මරණගේ යුක්තයි. ඒක බුදුහාමුදුරුවෝ කියපු නිසා ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ. එනත්නම් සබා ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කරන නිසා තමන්ව තමන්ට විද්‍යමාන නිසා නේ. එහෙම නේද? ඔන්න ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. දැන් ලෝකේ අපි සැබෑවටම ජීවත් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මේ දහමක් නෙමෙයි. බණ භාවනා කරනකොට අහන කියන එකක් නෙමෙයි ලෝකේ පැවැත්ම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා හෝ ඒ ආකාරයකට හෝ කතාවක් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. එහෙන් යමක් අපි දකිනකොට අපිට මේ ඉදිරියෙන් තියෙන ඉන්න අයයි පේන්නේ, මට පේන අය මේ ඉන්නවා කියන මට්ටම නේද අපිට තියෙන්නේ. මේ ඇදහිීමක් විශ්වාසයක් මුකුත් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු නිසාවත් කවුරුත් නිසානේ මට මේ ලෝකෙ පේන්නේ මෙහෙම නේ. ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ, මේ පේන අය ඉන්නවා කියන මට්ටම තමයි ජීවිතේ නතර වෙලා තියෙන්නේ. ජීවත් වෙන්නේ අපි ඔහොම. යම් සද්දයක් ඇහුනොත් අපිට ඇහෙන සද්දේ තියෙනවා, තියෙන සද්දයක් තමයි ඇහෙන්නේ. ගඳ සුවඳක් දැනුනොත් දැනෙන ගඳ සුවඳ අඳුකුර කරපත් කරුවොත් මේ ගඳ සුවඳ දැනෙන්නේ මේ තියෙන දෙයින්, ගඳ සුවඳ දැනෙන දෙය තියෙනවා. අපිට ගඳ සුවඳේට හඳුකුර අල්ලන්න බැයිද? අල්ලා ගන්නත් බැයිද? පුළුවන්. රසක් දැනුනොත් අපිට දැනෙන්නේ මේ මේතර තියෙන කෑම වල රසයයි, අපිට ආපු රසය මෙතන තියෙනවා. කයට මොන හරි ගැටුනොත් මේ මෙතන තියෙන මේෂේ තමයි කයට ගැටෙන්නේ, කයට ගැටෙන මේෂේ තියෙනවා. මොන හරි දෙයක් හිතුනොත් gedara කියලා තියෙන gedara හිතෙන්නේ, මට හිතෙන gedara තියෙනවා කියන මට්ටමනේ අපිට පේන්නේ අපේ ජීවත් වෙන්නේ. ඔන්න දැන් අපිට පරේෂණයක් තියෙනවා. අපිට ලෝකෙ පේන්නේ මෙහෙමනම්. මෙහෙම පේන අපි ජරා මරණ ධර්මයන් කියනුත් යුක්තයි. දැන් උත්තරයක් ලැබෙන්න ඕනේ මේ තේන මට්ටම තුල විද්‍යාවක් තිබුණා නම් ජරා මරණ තියෙන්න පුළුවන්. දැන් අපි අනුක්‍රමයෙන් ඉස්සෙල්ලා ගලාගෙන බලාගෙන බලාගෙන ආවා. යම් තැනක ජරා මරණ තියෙන්න පුළුවන් විද්‍යාව දේශයක් කර තියෙන තැනක. විද්‍යාව තිබුණොත් ජරා මරණ තියෙනවද? නෑ. ජරා මරණ තියෙන්නේ කුමක් තියෙන තැනකද? අවිද්‍යාව තියෙන තැන. හොඳයි. අපිට ඇහැට මේ පේනින්න, අනට ඇහෙන්න, මේ වටපිටාව තුළ මේ මානසික මට්ටම තුළ නිවැරදි යමක් තිබුණා නම්, වැරද්දක් නොතිබුණා නම්, විද්‍යාවක් තිබුණා නම් අපේ ජීවිතය තුළ ජරා මරණ කියන ධර්මතාවය ඉපදිලා ජරා මරණය තුළ අපේ ජීවිතය තියෙන්න බෑ නේද? ජරාමර ධර්මතාවය අපේ ජීවිතය තුළ තියෙනවයි කියන එකට සාක්ෂි දරනවා අපිට මේ තේනවා කියන සිද්ධිය පිරිසිදු නෑ කියන එකට. තේරුම් ගන්න පුළුවන් මේක නුවණින් තර්කානුකූලව ගලපලා මම මේ කියන්නේ ටිකක් නුවණින් හිතන සිද්ධිය. අපි මුලින් ක්‍රමානුකූලව බලාගෙන ආවා ජරා මරණ ධර්මයේ තියෙනවා නම් ඉපදීම නිසායි භවය නිසායි කියලා අනුක්‍රමයෙන් අවිද්‍යාව දක්වනවා. අවිද්‍යාව තිබුණොත් කර්ම වෙනවා විඥානය පිටිනවා මේ විදිහට ජරා මරණ ධර්මයේ යුක්තයි කියලා දැක්කා. ජරා මරණ යම් තැනක තියෙනවද එතන අවිද්‍යාවෙන් යුක්තයි අවිද්‍යාව යම් තැනක ජරා මරණයෙන් යුක්තයි කියලා උත්තරයක් ආවනේ අපිට. එහෙනම් හොඳට බලන්න ටිකක් මොනින් හිතලා අපේ ජීවිතය අද ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මයන්ගෙන යුක්තයි. ඒ අපිට ලෝකෙ පේන්නේ මෙහෙම නා. අපිට ලෝකෙ පේන්නේ මෙහෙම නා. මෙහෙම පේන අපි ජරා මරණ ධර්මතාවයෙන් ඉදිරියට නැත්තම්. ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ පේන අය ඉන්නවා කියන මට්ටමකයි මම ජීවත් වෙන්නේ. මෙහෙම ජීවත් වෙනවම විදිහ නැහැ ජරා මරණය. එතකොට එහෙනම් මේ පේන සිද්ධිය තුල අවිද්‍යාව තියෙනවා කියන්නේ මේ න්‍යායෙන් සාර්ථකයි. මොකද මේ පේනෙන ක්‍රමය මේ පේනෙන න්‍යාය තුල විද්‍යාවක් තිබුණා නම් නිවැරදි බවක් තිබුණා නම් ජරා මරණ තියෙන්නේ නැහැ. ජරා මරණ සහගත ජීවිතයේදී ජරා මරණ ස්වභාවය සාක්ෂි දරනවා. ජරා මරණ ස්වභාවය සාක්ෂි දරනවා මේ පෙනෙන ඇහෙන දැනෙන මේ මානසික මට්ටම නිවැරදි නෑ කියන කාරණාවට. එහෙනම් අවිද්‍යාව හැටියට අපිට හම්බ වෙන්න ඕන වෙන මොකුත් නෙමේ අද අපේ ජීවිතේ. මෙහෙම බලන තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා තියෙන දේ ඇහෙනවා ඇහෙන දේ තියෙනවා කියන ඔය මට්ටම ක්‍රමයි අපි උපදුනේ. ඔය මට්ටමකමයි ජීවත් වෙන්නේ ඔය මට්ටමකමයි නැරෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව කෝෂයක් වගේ කියලා. විචරපටවක් වගේ කියලා. කිසිම වෙලාවක මේ ලෝකයේ ඔය විචරපටියම ඔය කෝෂෙම ඔබට ගිහිල්ලා නැහැ. අපි මේ තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන මට්ටමමයි ඉපදුනේ. ජීවත් වෙන්න තේ මට්ටමම නැරෙන්න තේ මට්ටමම. හීනෙන්වත් ඔයි ඔබට ගිහිල්ලා තියෙනවද? සසරදී කවදාවත් ගිහිල්ලා නැහැ. මේ කෝෂයෙන් ඔබට ගිහිල්ලා නැහැ. මේ ගෙඩිය ඇතුලේ ඉන්නේ. අවිද්‍යාව ඇතුලේ ඉන්නේ අර. ඒකයි අවදි නොවන නිින්දක නිදි කියලා කියන්නේ. අවිද්‍යාව නැමති නිින්දෙන් නිදි. මේ ඉන්න මට්ටම අවිද්‍යාව කියලාවත් දන්නේ නැහැ. ඇයි? ඒක ප්‍රතිපක්ෂයක් නැති නිසා, විද්‍යාවක් නැති නිසා. දැන් හරි මේ ඉන්න මට්ටම අවිද්‍යාවයි කියන එක තර්ක කරලා අපිට හොයාගන්න උනා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පෙළ ගහන න්‍යායයන්ව බලන්න. එතකොට මේ අවිද්‍යාව කියලා හම්බ වුණොත් අද හම්බ වෙන්න ඕන වෙන මොකුත් නෙමෙයි අපේ ජීවිතේ. අපි ජීවත් වෙන මේ ක්‍රමයයි අවිද්‍යාව කියලා හම්බෙන්නේ. අපි ජීවත් වෙන ක්‍රමය සම්මා දිට්ඨියක් වුණා නම් විද්‍යාවක් වුණා නම් නිවන් දකින්න කියලා මෙහෙම සිල් සමාදන් වෙන්න එන්න ඕනේ නැහැ. භාවනා කරන්න එන්න ඕනේ. ඕනේ කෙලින්ම ඇයි විද්‍යාව තිබුණා නම් දෙකක් නැතුවම මුකුත් අමුතෙන් කරන්න දෙයක් නැහැ. ජරා මරණ නිරෝධය සාක්ෂාත් වෙනවානේ. නමුත් අපි ජීවත් වෙන මේ ක්‍රමයට සාක්ෂාත් වෙන්නේ මොකද්ද? ජරා මරණ ධර්මය. එහෙම වුණේ එහෙම වෙන්නේ ඇයි? අපි ජීවත් වෙන ක්‍රමයේම වැරදි නිසායි. මේ ටික තර්කානුකූලව හිතන්න. මොනින් හිතන්න? ගල්පල බලන්න. එහෙනම් අපි ජීවත් වෙන මේ ජීවිතයම අවිද්‍යාවෙන් යුක්තයි. මේ ඇතුළත තියෙන ඇතුළත කියලා කිව්වේ ඇහත් රූපියත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් ස්පර්ශයත් මනස ධර්මාරම්මනත් කියන මේ ටික තමයි කෝෂය ඇතුළ. ඔය ඇතුළත තියෙන කිසිම දෙයක් ජරා මරණයෙන් මිදෙලා නැහැ. ඔක්කොම ටික ජරා මරණ ධර්මයෝමයි. එකදු කරුණක් නිසාවත් අජරාමර බවක් ලැබෙන්නේ කොහොමද අපි එක හිතන බලන්න. දැන් අපිට පුළුවන් කොහොමද මේ කෝප්පෙ දිහා බලන්න පුළුවන්. අපිට හිතෙන්නේ මට තේන කෝප්පෙ මේ තියෙනවා, මෙතන තියෙන කෝප්පෙ තමයි පේන්නේ කියලා නෑ, හැමෝටම පේන්නේ නේද? ඒක අමොන වෙනස් විදියකට පේන කවුරුත් ඉන්නා නෑ, එහෙම පේන්නේ. හොඳයි, ওই විදිහට අපි ඇහැ පරිහරණය කළොත් දළුවොත් පැත්තකට ගියොත් අපි දැකපු කෝප්පේ තියෙනවා කියන හැඟීම හිතේ හිටින්නේ නැති වෙයි. හිටිනවා. හොඳයි, ඒ හිතේ හිටින විදියට, හිතේ මතකේ තියෙන විදියට ඒ වෙලාවම හදිසි එතෙන්දි කලෝරිය කරනකොටත් කෝප්පේ දිහේ වුණොත් මරණසන්න මොහොතේ නිමිත්ත ඇති වෙනවා. උපදින් නැති වෙයිද ඒ නිමිත්ත ගන්න? උපදුනොත් මේ වගේම රූපයක විඥානය දැකගත්තොත් ඔන්න ඒ ජීවිතේ දැන් කය පවිඥානගයිනේ. ඒ ජීවිතේ බඩේකක් වුන් හැදෙන්න දෙයිද? පුළුවන්. කන් කැක්කුන්, ඔළුවකක් වුන්, දත් කැක්කුන් හැදෙන්න පුළුවන්. ඒ රූපය දිරන්නේ නැද්ද? පහළ වෙන්නේ. ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. මරණයට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. එතකොට අප්‍රියන් ආයතීමේ දුක්, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක්, නිന്ദා අපහස අනුන් බැලුම් අහන්න බැරිද? ඔය ඔක්කොම දුක් ටික හම්බුනේ ඉපදුණු නිසානේ. එබඳු ඉපදීමක් ලබා දෙන්න පුළුවන්කම මේකෙ තිබුණානේ. එහෙනම් මේ එක අරමුණ තුල ජරා මරණ දුක තැවරලා තිබුණ නැද්ද? මෙයාට පුළුවන්කම තිබුණ නැද්ද ඕගොල්ලන්ට ජරා මරණ ශෝක පරිදේ දුක් දොමුණ සුපාස ධර්ම උපදලා දෙන්න? මේ කෝපය ඇතුලේ ළඩවීම මහලු බව මරන්නේ නැහැ. නමුත් මෙයා ඉන්න තැන මෙයා විද්ධිමානයි. දෙරිලා නැහැ. ඒ හින්දා මේ ජරා මරණ ධර්මයන් මේ තියෙන්නේ. අපිට පේන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බම් භික්ඛවේ ආදිත්තං. මහණ සියල්ල ඇවිල්ලා ගන්නවා. කිංචි භික්ඛවේ සබ්බම් ආදිත්තං. මහණ කුමන සියල්ල දැවිලා ගන්නවා. චක්කු විඤ්ඤාණ ආදිත්තා, රූපාදික විඤ්ඤාණ, චක්කු විඤ්ඤාණ ආදිත්තා, චක්කු සංපස්ස ආදිත්තා, ආදිත්තු චක්කු සංපස්ස පත්‍ය උපජ්ජති, වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා සබ්බ ආදිත්තා. ඇහැ විල ගන්නාලද රූපය විල ගන්නාලද චක්කු විඤ්ඤාණය විල ගන්නාලද චක්කු සංපස්ස විල ගන්නාලද චක්කු සංපස්ස ප්‍රත්‍යයෙන් සැපකෝ දුක්ඛෝ උපේක්ෂා වේදනා උපයදීන මේද විල ගන්නාලද හේන ආදිත්තා කුමකින්ද විල ගන්නාලද? රාගාග්න දේශාග්න මොහග්න රාග දේශ මොහග්ගේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසේ ආදිත්‍ය වදා. ඉපදීම ලැබීම මහලු බව මරණය ශෝක පරිදේ දුක් දොමන සුලින් ඇල්ල ගන්නා ලද්දයි කියමු. ඔක්කොම ටික ඇවිල. ආ එකක්වත් නැ, මේ විතරක් ඕනේ නැ. ඉඳි කට්ට මරණසන්න මොහොතේ තියෙනවා. ඉන්දි කට්ටට තරණහා කෙරුවොත් ඒක නිමිත්තක් හැටියට මදිද ප්‍රතිසන්දි වශයෙන් යන්නේ පුළුවන්. ඒ ඉපදුනහම ඒ ජීවිතයේ ලෙඩවීම මහලු බව මරණය යම් තාක් දුක් දුම්නස් එනවනම් ඒ දුක් දුම්නස් ඔක්කොම ලබා දෙන්නේ හැකියාව තිබ්බ නේද අර ඉන්දි කට්ට කීතර. එහෙනම් මෙහෙම බලනකොට ඒකයි මේ අවිද්‍යාව ඇතුලේ තියෙන ඔක්කොම ටික ජරා මරණ ධර්මයෙන් යුක්තයි. සබ්බම්බික්කේ ආදිත්තං කියලා කියන්නේ සියල්ල ඇවිල ගන්නවා. මහ විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ ඇතුළට දානවා යකඩ කෑලි 100ක් 1000ක් ලක්ෂයක් විතර දානවා. දාලා තනි වචනෙන් අපිට කියන්න බැයිද සියල්ලම රත් වෙලායි තියෙන්නේ කියලා කියන්න බැයිද? පුළුවන්. ආය දැන් එකින් එක අපි කියලා බලන්න ඕනේ. ඕනේ ඇයි? ගිනි කොට ඇතුලේ තියෙන හින්දා කෙටි වචනකින් කියහැකි මොකද්ද? සමහර විටක කෝටි ගණක් වෙන්න පුළුවන් යකඩ කෑලි. කිසිම බෙදීමක් මොකුත් නැතුව සියල්ල රත් වෙලා කියන්න පුළුවන්. ඒ න්‍යායන බුදුරජාණන් වහන්සේ අනුගමනය කරේ සබ්බම් භික්ඛවේ ආදිත්තං සියල්ල ඇවිල්ලා. සියල්ල ඇහැ කන දිව නාසය ශරීරය මනස ඒ ආයතන හරහා බාහිර ආයතන ටික විඥාන ටික ස්පර්ශ ටික මේ අටලොස් ධාතුවම ලෝකෙම පෙන්නේ. මොකද මේ අවිද්‍යාව ඇතුළ නිසා. අවිද්‍යාව ඇතුළ නිසා. එතකොට ඔන්න දැන් අවිද්‍යාව කියනකොට අපිට උත්තර ටිකක් ආවා පටිච්ච සම්පාදයේ පළදහමෙන් ජරා මරණ යම් තැනකද ඒකට මූල හේතුව අවිද්‍යාවයි අවිද්‍යාව යම් තැනක තිබුණොත් එතන ජරා මරණ තියෙනවා කියන න්‍යායක් හම්බ වුණා. ඒ න්‍යායම ගලපලා අපේ ජීවිතයෙන් බැලුවොත් අපිට ජරා මරණයන්ගේ යුක්තයි අපිට ලෝකෙ තියෙන්නේ මෙහෙම. මෙහෙම පෙනෙන අපි ජරා මරණයන්ගේ මිදිලා නැහැ යුක්තයි. එහෙනම් මේ පෙනෙන සිද්ධියයි අවිද්‍යාව කියන්නේ කියලා උත්තරයකට ආවා. මේ ටික තර්ක කළා ගන්න විතර්ක කළා ගන්න ක්‍රමයක් මොන්නේ කියන්නේ. ඒ කියන්නේ ඇදහිීමක් ඕනේ නැහැ මම මේ කියන ක්‍රමය කෙනා කෙනාම නුවණින් ගහම උපදවාගෙන බුදුරජාණන් වහන්සේට බාර දෙන්න ඕනේ නැහැ. අපිට අපේ ජීවිතය බලලම මේ දහම් පෙළ බලලම තර්කානුකූලව උපදවාගන්න ක්‍රමයක් නෙවෙයි දෙන්න. එතකොට ඔන්න දැන් අපිට අවිද්‍යාව කියන එකත් හම්බ වුණා. හම්බ වෙන්නේ. මොකද්ද අවිද්‍යාව හැටියට හම්බුනේ? අනිච්චන්ද ජරා මරණ අවිද්‍යාවේ ඵලය. අවිද්‍යාවේ සිට අපේ ජීවිතෙන් හම්බුනේ මොකක්ද? අද අපේ ජීවිතේ හරියට අපි විද්‍යාවේ ඉන්න අය වගේ අවිද්‍යාව ගැන කියන්න අපි අවිද්‍යාව කියලා අපේ ජීවිතය කියලා කියන්නත් ටිකක් මැලි වෙනවා. අවිද්‍යාව කියලා හම්බ වෙන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. මොකද්ද? අපේ ජීවිතය. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇහින් රූප බලනවා, සද්ධාහනවා, ගඳ සුවඳව දකින්නවා, ගන්නවා, රස විඳිනවා, ස්පර්ශ ලබනවා, හිතනවා. ඔය ටික තමයි ජීවිතය කියන්නේ. ඔය හිතන කියන කරන මේ වටපිටාවම තියෙන අවිද්‍යාව ඇතුළේ. අපි දකින ක්‍රමය අවිද්‍යාව. අපි අහන ක්‍රමය අවිද්‍යාව. අපි ගඳ සුවඳ දැනෙන ක්‍රමය අවිද්‍යාව. රස විඳින ක්‍රමය අවිද්‍යාව. මේවට කියන අවිද්‍යාව සම්පත්ත කියලා. අපිට කයට ගැටෙන දේවල් දැනෙන්නේ අවිද්‍යාව මාර්ගයෙන්. හිතට දැනෙන දේවල් අවිද්‍යාව මාර්ගයෙන්. මෙතන විද්‍යාව මේ මට්ටම තුල විද්‍යාව එහෙම තිබුණා නම් ජරා මරණ තියෙන්න බෑ. ඔන්න දැන් අවිද්‍යාව කියන එක දැනගන්න ඕනේ අපේ මේ ජීවිත මට්ටම. දැන් අපි හොයාගමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. දැන් හොයාගන්න ඉතුරු වෙලා තියෙන අපිට මොකද්ද? විද්‍යාව. මොකටද අපි විද්‍යාව හොයන්නේ? විද්‍යාව තිබුණොත් විතරමයි ජරා මරණ නිරෝධය ලැබෙන්නේ නේද? ඒකත් ඒතරම් අමාරු නෑ. යමක් ද අවිද්‍යාව ඒක ප්‍රතිවිරුද්ධව බලන්න ඒක විද්‍යාව. එච්චර. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අද අපේ ජීවිතේ දකින්න දේ තියනවා, තියෙන දේ දකින්නවා කියන්නේ. විද්‍යාව කියන්නේ තේනන දේ තියෙන්නේ, තියෙන දේ තේන්නේ. එච්චර. ඉතින් ඔන්න ඔය ටික මාරු කරගන්නයි තියෙන්නේ. මම මේ ටික තමයි හැමදාම කියන්නේ. ඒකට හැමදාමත් බැරිද? මොකද නැවත නැවතත් කියන්නේ මේ ටිකමයි අවශ්‍ය. අපි මොකක් හරි දෙයක් කරන්න ඉතින් මොකද්ද කරන්න ඕනේ කියන දන ටික. අපි කව ටිකක් කතා කරමු මේකට. එතකොට විද්‍යාව කියන්නේ පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ. ඇහෙන දේ පවතිනා නෙමෙයි, පවතින දේ ඇහෙන්නේ. ඔය වගේම ගැටෙන දේ කායයට යමක් ගැටෙනවා නම් ගැටෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ ගැටෙනවා නෙමෙයි. හිතට යමක් සිහි වුණොත් සිහිගෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ සිහි වෙන්නේ කියන කාරණා. තව පැත්තකින් ගත්තහම දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියපේ එකමයි මම තව වචන ටිකකින් කියන්නේ. දැන් අද අපිට පුළුවන්කම තියෙනවානේ දැකපු දේ ආයෙත් දකින්න පුළුවන්කම නේද? අහපු දේ ආයෙත් අහන්න පුළුවන්කම තියෙනවා. අපිට දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං වෙන්නේ නැහැ. ඒවා දැකපු දේ දැකීමෙන් ඉවර වෙන්නේ එහෙම නෑ. ආපෝ ගන්න පුළුවන්. ඔබට මම හැමදාම ගන්න හරි උපමාව තමයි අර මිරිඟු උපමාව. දැන් මිරිඟුව දිහා අපි බලනකොට ජලය වගේ පේනවා. තිරසංගත සතා කරන්නේ මොකද්ද? ජලය වගේ පෙනෙනකොට පෙනෙන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා එයා හිතනවා. පෙනෙන දේ තියෙනවා, දැන් වතුර වගේ පේනවනම් පේන දේ තියෙනවා, තියෙන දේ තමයි පේන්නේ කියලා හිතන්නේ. පිපාසයක් ඇති වුණොත් මොකද කරන්නේ? ඇයි මේ පිපාසෙකුත් ඇති වුණා වතුරක් පේන්න වගේ තියෙනවා, පේන වතුරක් තියෙනවා. වතුරක් තිබුණොත් පිපාසෙකුත් ඇති වුණොත් වතුරක් පේනවා නම් පේන වතුරක් තියෙනවා. ගන්න දිව්‍ය නැත්තම් තමයි පුදුමයි. දුර ඒ දුවනකොට කාරණා දෙකක් වෙනවා. මොකද්ද? වතුර නැති නිරුගුව පිටිපස්සේ දුවන්න සකස් කරලා තියෙනවා, හදලා තියෙනවා. බොරුව පිටිපස්සේ යදවනවා වතුර හොයාගන්න මගක් තියෙනවා නම්, ඇත්තක් තියෙනවා නම් ඒකද අහිං කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ඒ වතුර කියන නිමිත්තම සිහි කරලා මරණාසන්න මොහොතේදී මතු ඉපදෙන්න අවස්ථාව සකස් කරලා තියෙනවා. එතකොට විද්‍යාව කියලා කියන්නේ ඒව අවිද්‍යාවේ මට්ටම්. දකින දේ තියෙනවා, තියෙන දේ දකිනවා කියන මට්ටම රැවටුනොත් ඔය අවිද්‍යාවේ මට්ටම. විද්‍යාවේ මට්ටම තමයි ඒ මිරිඟුවම අපිට පෙනෙනකොට අපි දන්නවා ජලය වගේ පේනවා නම් පේන දේ තියෙනවා නෙමෙයි. ජලය වගේ පේනවා නම් පේන දේ තෙවුනට වතුර වගේ ඒක තියෙනවා නෙමෙයි. එහෙ තියෙන්නේ මිරිඟුව. තියෙන මිරිඟුව පේන්නේ පේන දේ තියෙන්නේ කියන එක දෙපැත්තට මාරු කරගන්න. ඔය වගේ මුදුවට මතක තියාගන්න, යම් උපාදාය රූපයක් හැඩතලයක් අපිට පෙනෙනවා නම් මෙහෙම පෙනෙන තැනක හැම වෙලාවෙම පවතින යථා භූත ස්වභාවය මහ භූතයි. මහ භූත රූපය. මහ භූත රූපයක් තිබුණු තැනක අපිට මෙහෙම හැඩතලයක් පේන්න පුළුවන්. මේ පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි. මහ භූතයන් නිසා අපිට මේ හැඩතලයක් උපාදාය රූපයක් හිතට මැවිලා පේනවා. මේ පේන මෙහෙම පෙනෙන තැනක තියෙන්නේ මහ භූත පටිඝාපෝතේ ජෝවායි. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා. අපි ඇල්ලුවෝ, අපි හිතාගෙන ඉන්නේ පෙනෙන දේ ඇල්ලුවා කියලා. නමුත් මෙතන පෙනෙන දේ ඇහැට පෙනෙන්නේ උපාදාය රූපයක්, වර්ණ රූපයක් හිතට ඇවිල්ලා පේන්නේ. මෙහෙම පේන තැනක තියෙන්නේ මහ භූත පටිආපෝ තේජෝ වායි. ඇහැට පේන එක චක්කු විඥානයි. කයට ගැටෙන එක මහ භූතයි ගැටෙන්නේ, ඒක කාය විඥානයි. ගැටෙන දේ පේනවා, පේන දේ ගැටෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ කයට ගැටෙන දේවල් චක්කු විඥානයනුත් විඤ්ඤාය වෙනවා කියලායි අපි කියන්නේ. ඇහැට පෙනෙන දේවල් කාය විඥාණයටත් වෙනවා කියලායි අපි කියන්නේ. පුළුවන් නේද? දැන් මේ පෙනෙන එකම නම් අල්ලන්නේ, අල්ලන එකම නම් පෙනෙන්නේ. දැන් අහු වෙන්නේ දැනෙන්නේ මොන හිතකද? කයට ගැටිලානේ දැනෙන්නේ. ඒක කාය විඥාණයනේ. ඇහැට පේන්නේ චක්කු විඥාණයනේ. තේනදී අල්ලන්න පුළුවන් වුණොත් කාය විඥානේ විඤ්ඤායේදී චක්කු විඥානේම විඤ්ඤායයි කියන එක කියනෝනේ අපි. කියන්නේ නැද්ද තේනදී අල්ලන්න පුළුවන්. ඔබට හිතන්නේ නමුත් හරියටම අපි දැක්කොත් මෙහෙම පෙනුනට පෙනෙනදී පවතිනනේ පවතින්නේ පටිඝාපෝතේජ වාය මහ බුතයි. එහෙම පෙනෙන තැනක මෙහෙම හැඩයක් පෙනෙනවා. පවතින මහ බූත නිසා අපි අල්ලන්නේ නෙවෙයි. පවතින දේ අපිට ගැටෙන්නේ. ඒ කියන්නේ මහ බූතයයි ගැටෙන්නේ. වෙන දේ නෙමෙයි. මේ ටික ගැඹුරයි කොටකින් කියන්නේ ඔබ මම මේ අනුමානට කිව්වේ දැන් උත්තර දෙකක් හම්බුණා අපිට. දැන් මේ අනුමාන දැක්මක් විතරයි කියන්නේ. තාම දකින්න බෑ දැනගන්න. අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ජරා මරණ හිස් නෑ. විද්‍යාව යම් තැනක තියෙනවා නම් අජරාමර බව හිස් නෑ. ඒ නිසා සසර සහ නිවන කියන ධර්මතා දෙක මොන කිසි ක්‍රමයකටවත් වෙනස් කරන්න බැරි විදිහට විද්‍යාව සහ අවිද්‍යාව කියන කාරණා දෙකම තමයි ගොනු වෙලා තියෙන්නේ. ඊට පස්සේ විද්‍යාව කියන එක සහ අවිද්‍යාව කියන එක ජීවිතෙන් දකින්න ඒකට සාක්ෂි දරන අවිද්‍යාව කියන එකයි අපේ ජීවිතය කියන්නේ තියෙන සාක්ෂිය තමයි අපි ජරා මරණයෙන් නොමිදුණු බව. අපි ජරා මරණයෙන් මිදෙලත් නැහැ. ඒ අපිට ලෝකෙ පේන්නේ මෙහෙමයි. ඒ හින්දා අපිට පේන මේ නිම්ම අවිද්‍යාවයි කියලා උත්තරයක් ආවා. අවිද්‍යාවේ යමක්ද ඒකට ප්‍රතිපක්ෂ දැක්මකුයි විද්‍යාව කියන්නේ කියලා උත්තරයක් එනවා ඉඳෙම. ඒකට උපමාවක් මම අමිරුංගු හරහා පෙන්වුවේ පවතින දේ පේන්නේ පවතින්නේ පටිආපෝතීජෝ වායෝ එක පේනවා. පේනවන යම අපි හිත පැත්තකින් දානකො පේනවා කියලා ගන්න උපාදාය රූපය ඒක පවතින්නේ. පවතින්නේ මහ බුද්ධයි. එතකොට අපි පවතින දේ සහ පෙනෙන දේ කියන ධර්මතාව දෙකක් තියෙනවා කියන එක දන්නේ නැතිකම හිඳයි නැවතත් නැවතත් මේ අවිද්‍යාව තුළ ඉන්නේ. විද්‍යාව කියන්නේ යම් වෙලාවක දකින්න පුළුවන් වුණු දකිනකොට පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ. පවතින දේ ඇහෙන්නේ නැහැ, ඇහෙන දේ පවතින්නේ. පවතින දේ මහ භූතයි. ඇහෙනවා කියන්නේ ශබ්ද රූප උපාදායයි. උපාදාය රූපේ නෙමෙයි මහ භූත, මහ භූත නෙමෙයි උපාදාය. මේ ආයතන දෙකම හොවෙන්නේ. දැන් අනුමාන දැනගත්ත අපි එක දෙයක් මේ කාරණාවේ අපි මේ ඉන්න අපේ පැවැත්මයි එහෙනම් අවිද්‍යාව කියන උත්තරේව දෙන්න ඕන. තාම විද්‍යාව කියන එකක් ගැන දක්ෂමදි. නමුත් අවිද්‍යාව අපිට අද මේ තේන ක්‍රමය අද අපි ජීවත් වෙන මේ මට්ටම වැරදි කියන උත්තරයක් එන්න ඕන. එතකොට දැන් විද්‍යාව හැටියට අපිට හම්බුනේ අපිට මේ පේන මට්ටමට සම්පූර්ණ අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධව නුවණ අරගෙන යන්න. දැන් උත්තර දෙකක් හම්බෙලා තියෙනවා අපිට. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියලා. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් මහ භූතයි උපාදායයි දෙකම එකයි කියලායි අපි කියන්නේ. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියලා කියනවා කියන එකෙන් කියනවා මහ භූත පටියාපෝ තේජෝ වායෝ කියන එකයි උපාදාය රූපය කියන එකයි දෙකක් නෑ දෙකම එකයි කියලා කියනවා කියන්නේ. නමුත් පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ මේ ධර්මතා දෙකක් හැටියට දකින්නවා කියලා කියන්නේ මහ භූත රූපය කියන්නේ උපාදාය නෙමෙයි, උපාදාය රූපය කියන්නේ මහ භූත නෙමෙයි. මහ භූත නිසා උපාදාය රූප විද්‍යමාන. ඔතින් මේ රූප ගැන ටිකක් හඳුනා ගන්න ඕනේ. මේ උත්තර දෙක දැනට ගන්න කියලා මම කියන්නේ අපි යම් දවසකදී ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ධර්මයන්ගෙන් මිදෙනවා නම් මිදෙන්නේ අද මේ පෙනෙන ඇහැ වෙනස් වෙලාමයි. ඇහැට පෙනෙන මේ දර්ශනය වෙනස් වෙලාමයි. කනට ඇහෙන මේ ශබ්දය ඇහෙන එක ගැන තියෙන දර්ශනය වෙනස් වෙලාමයි. ඒක කරගන්න හැටි තමයි මම කිව්වේ පෙනෙන දේ පවතිනා නෙමේ, පවතින දේ පෙනෙන්නේ. කියන මට්ටමට බාර කර ගන්න ඕනේ. උන්න දැන් උත්තර දෙකක් හම්බ වුණා. පෙනෙන දේ පවතිනවා, පවතින දේ පෙනෙනවා කියව ජරා මරණ තැන දක්වා නතර වෙලා ඒක මෙහා නතර වෙන්නේ නැහැ. ජරා මරණ තැන දක්වා පවතින්නේ. ඒ කියන්නේ එහෙනම් දකින්න අද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ජරා මරණ තුලයි වාසය කරන්නේ. ආයේ හිල්ලෙන්න පෙරලෙන්නවත් තැනක් නැහැ. අතක් ගහන්න කිසිම ඉඩක් නැහැ. ආයේ නිදුක් බවක්, අජරාමර බවක් හීනෙකින්වත් නැහැ. හීනෙකින්වත් නැහැ. හීනේ හම්බෙන්නේ පටිපදාම කන්දියත්. හීනය දකින්නෙත් නේද? ඒ නිසා මේ ලෝකේ අතක් නැහැ කියන්නේ. යම් වෙලාවක මේ දැකීම වෙනස් කරගන්න පුළුවන් වුණොත් පවතින දේ පේන්නේ නැහැ, පෙනෙන දේ පවතින්නේ නැහැ කියලා හීනෙකින්වත් නතර වෙන්නේ නැහැ, ජරා මරණ තුල නතර වෙන්නෙම නිවනට. දැන් මේ කාරණා දෙක දැනගත්තට අපිට දැන් දැනද්ද බලවත් වැඩි, නිදරද්ද ඉතාම දුබල. කියන පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන නුවණ ඇත්තෙම නැහැ. එහෙම දෙයක් මේ අහලා දැනගත්තා විතරයි. නමුත් ඒක වෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ ප්‍රශ්න. කෙසේද කෙසේද යන විමර්ශන. නමුත් දැකපු දෙයමයි, පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියන මේ බොරුව හොඳට හුරුවේ ජීවිතේට හොඳ හුරුපුරුදු. ඒ කියන්නේ හතුර බලවත්, මිතුර ඉතාම දුබලයි. මේ හතුර කියනකොට මේ මානසික මට්ටම මේ ජීවිතේ විතරක් නෙමෙයි, අනුමතග්ගෝ යම් වික්‍රේ සංසාර රුබ්බව කොටන පඤ්ඤායති. මහණි මේ සතර මුල් කෙලවරක් පේන්නේ කියන තරම් දීර්ඝ සතර කියලා මේ දරද්දමයි හොරුවේ. ඇසුවිරු තන කාලයක් මතක නැහැ නිවැරද්ද පිළිබඳ. දැන් මිතුරා ගුඩාත්ම දුබලයි හතර බලව. දැන් ඒකට ප්‍රතිපදාවක් ඕනේ. මිතුරා බලවත් කරන්න හතර දුබල කරන්න. තාපයෙන් ගතු මෙතර ඉඳන් හතරට යන්න. අවිද්‍යාව ඉඳන් විද්‍යාවට යන්න. සසරේ ඉඳන් නිවනට යන්න. මගක් ඕනේ. එන්නේ මාර්ගයට තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඔන්න දැනුනේ සීල සමාධි ප්‍රඥාව වුණා. දැන් සීල සමාධි ප්‍රඥා වඩන්නේ ඇයි? මොකටද? කුමක් නිසාද කියන කාරණාව විශ්ලේෂණය තේරුම් ගන්න. නිවන් දකිනවා, නිවන් දකිනවා කියලා මොකක් හරි එකක් කරන්නේ તો මොකක්ද නිවන? ඔයගලන්ට අදහන දෙයක් නැහැ. මම කිව්වේ පිළිසිදු බුදුදහම මේ තෙල නුවණක් තියෙනවා. මොනවා හරි දෙයක් කරන්න නෙමෙයි නිවන් දකින්න කියලා. නිවන කියන්නේ මොකද්ද? සසර කියන්නේ මොකද්ද? නිවනට මුල් වෙන්නේ කොහොමද? සසරට මුල් වෙන්නේ කොහොමද? ඒක අපේ ජීවිතේ මොකද්ද කියලා දකින්න. දැකලා අපේ ජීවිතේ මෙන්න මේ මානසික මට්ටමයි සසරට හේතු. මෙන්න මෙහෙම මානසික මට්ටමක් අපි තුල උපදව ගත්තොත් මේකයි නිවනට හේතුව කියලා දැකලා මේ මනස වෙනස් කර ගැනීම සඳහා නැත්තම් මෙතනින්දලා එතරට යන්න පාලමක් තමයි, ඒ දණ්ඩක් තමයි, මාර්ගයක් තමයි සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩන්නේ ඇයි? හතුර දුබල කරලා මිතුර බලවත් කරලා. සීල් රකින ගානේ, සමාධි වඩන ගානේ, විදර්ශනා කරන ගානේ මේ ටික කරන්ද කරන්ද වෙන්න ඕනේ. පවතින දේ, දකින දේ තියනවා, තියන දේ දකින්නවා කියන මට්ටම ටික ටික අඩු වෙන දුර ගෙවෙන්න ඕනේ. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන මට්ටම එද්දෙට වැදින්න. තව පැත්තෙන් ගත්තොත් දිත්තේ දිත්ත මත්තා, සුතේ සුත මත්තා, මුතේ මුත මත්තා කියන ඕන වැදින්න. එතකොට මෙන්න මේ ඥාන දර්ශනේ මේ ඇත්ත ඉගෙනගෙන අවිද්‍යාව සහ විද්‍යාව කියන දෙක උපදවා ඉගෙනගෙන අවිද්‍යාව ජීවිතයෙන් අයින් කළ විද්‍යාව කියන කාරණාව ජීවිතය කරගන්න තියෙන ගමමඟ තමයි සීල සමාධි ප්‍රත්‍යය. තව පැත්තකින් කිව්වහම අපි මේකට කියනවා මොකද්ද? මාර යුද්ධය කියලා. අපි ඉස්සෙල්ලා අඳුනගන්න ඕනේ මාරය කියන්නේ කවුද කියලා. කාර්ද මාරය කියන්නේ පංච මාරෝ චිත්තෝනාත බුදුරජාණන් වහන්සේ පස් මාරුන් දිනවා කියලා. මාරය පස් දෙනෙක් ඉන්නවා. කන්දමාර ක්ලේශමාර අභිසංස්කාරමාර මච්චමාර දේවපුත්තමාර. අපිද අද නිවන් දකිනවා නම් මේ පස්මරුන්ගෙන්ම නිදහස් වෙන්න. කන්දමාර කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයේද මාරය කියනවා. චක්කුංකෝ රාජමාරු රූපංකෝ රාජමාරු චක්කු විඥානම් මාරු ඇහැ මාරය රූපය මාරය චක්කු විඥාන මාරය චක්කු සම්පස්සේ මාරය චක්කු සම්පස්සේ උපදීන යම් වේදනාවක් මාරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් ස්කන්ධයක් නිසා ජරා මරණ ධර්මයේ උරුම වෙයි නම් ඒ ස්කන්ධයෙන් කියනවා මොකද මාරය කියලා. පංච උපාදාන ස්කන්ධයට කියනවා මාරය කියලා. මරණය හෝ මරණයන ප්‍රඥාප්තියක් ලෝකෙ විද්‍යමාන වෙනවා නම් යම් ස්කන්ධයක් නිසා ඒ ස්කන්ධයට කියනවා මාරය කියලා. ඒ හින්දා පංච උපාදාන ස්කන්ධයට කියනවා මොකද කන්ද මාර කියලා. ඇහැ මාරය හොඳට මතක තියාගන්න. මරණය හෝ මරණ සමාන දුකට ඔගොල්ලෝ මරණය යනවා. රූපේ මාරය, ශබ්දේ මාරය, කන මාරය, නාසයේ මාරය, ගන්ධේ මාරය, දිව, රස, කය, ස්පර්ශ, මනස ධර්මාරම් මේවා මාර ගන්නවා. පරිකන කන්ද මාරය. ක්ලේශ මාරය. ඒ ඇහැ ආරම්භය රාග දේශ මොහයක් පවතින. ඒ රූපේ ආරම්භය රාග දේශ මොහයක් පවතින. මේකද කියනවා මොනවද? ක්ලේශ මාරය කියලා. අභි සංස්කාර මාර කියලා කියනවා. අර හිතේ 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 ඇතුලේ ඇතුලේ කතා කරන ගතිය තියෙනවා. තව පැත්තකින් ගත්තොත් අපි කවදාවත් හිතුවේවත් නැති හිතන්නේවත් නැති දේවල් එකපාරටම අපිට හිතෙන දේවල් දිනවනේ. ඒ අභිසංස්කාර මාර කියන තැන තමයි කන්ද මාර උපකාර වෙනවා, ක්ලේශ මාර වලට ක්ලේශ මාර උපකාර වෙනවා, අභිසංස්කාර මාර වලට. අභිසංස්කාර මාර කියන තැන තමයි අපිට ප්‍රතිසංකේත ලැබෙන්නේ. පුඤ්ඤ අභිසංස්කාර, අපුඤ්ඤ අභිසංස්කාර, ආනිජ්ජ අභිසංස්කාර කියලා ඒ අභිසංකාර කියන දැනෙන් තමයි අපිට ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ওই දෙකම එකට එකතු වෙලා අභිසංකාර මාර කර්ම කියපු තැන තමයි හදලා තියෙන්නේ. එයා අපිව මරණයට එක්කයි. ඒකයි සමහර විට මේ ජීවිතයේ අන්තිමේදී කල්ප ගානකට ඉස්සලා කරපු කර්මයක් හොයන්න පුළුවන් අපරාපක් ලෙස කියන තැනක. ඒ මොකද අභිසංකාර මාර නිසා. මෙන්න මේ තුන් මාරයගෙන් බේරුවේ නැති නිසායි මච්චි මාරයට අහුවෙන මරණය නැමති මාරයට ගොදුරු වෙනවා. ඔය මාර ධර්ම හතරේ නොමිදුණු නිසායි දේවපුත්‍ර මාර කියන අබඩ පිණිස අහිත පිණිස වූ ධර්මයට උපකාරී කරන මාර්දිව පුත්‍රයාගේ මෙහෙවීමට යටත් වෙන්න වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට හන්ද මාරයකින් දෙරෙන්න පුළුවන් නම් එයා ක්ලේශ මාරයකින් දෙරෙන්න. ඉතින් ක්‍රේෂ මාර්ගයෙන් දෙරෙන්න පුළුවන් නම් අභිජාත්කාර මාර්ගයෙන් දෙරෙන්න අයිති. මේ දෙන්න නිසා මෙයා. මේ තුන් දෙනා නිසායි හතර වෙන්නේ. ඒ හතර වෙන නිසායි පස් වෙන්නේ. දැන් මාර යුද්ධය කියන්නේ ඔය පස් දෙනා එක්කම යුද්ධ කරන්න තියෙනවා. පවතින දේ, පෙනෙන්නේ පෙනෙන දේ පවතින්නේ කියලා මේ හම්බෙන මට්ටමම මාර. ඔයගලන්ට මේ හම්බෙන මට්ටමම කන්ද මාර්ගය තියෙනවා. ඔය ආරම්භය රාගදේශ මොහයක් හම්බෙනවා තමයි කෙලෙස් මාර්ගය. දැන් ඔන්න අපිට හතුර හම්බෙන භූමියක් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. හතුර තමයි දැන් මේ කන්ද මාර, ක්‍රේස මාර, අභිසංස්කාර මාර කියපේක තව පැත්තක තමයි කන්ද මාර, ස්කන්ධ මාර. එයා හම්බ වෙන භූමිය තමයි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාම සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ස්පර්ශ ආයතන හය තමයි මෙයා හතර මුණ ගැහෙන භූමිය අපිට. හතර තමයි පෙනෙන දේ තියනවා, තියෙන දේ පේනවා කියන මට්ටම පංච උපාදාන ස්කන්ධේ. ඇහෙන ශබ්දය තියනවා, තියෙන ශබ්දය ඇහෙනවා. දැන් මොන්න ඔය මාර යුද්ධය සඳහා යන්න අවියෝදිතු කරන එක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. හොඳට මතක තියාගන්න සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධ නෙමෙයි. දැන් අපි හිතාගන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධය කියලා. නැහැ මේ ආයුධ ගබඩාව ආයුධ. ආයුධ ටික එකතු කරන්න ඕනේ මම යුද්ධයට යන හතුරගේ. හතුරගේ ප්‍රමාණය දැක්ක මේ අපි කියමුකෝ හතුර ඉතාමත් බලවත් නම් අපි චූටි කිනිස් කැල්ල කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. සතුරයි ඉතාම දුබල නම් අපි මේ ඔය ආටි ගන්න එක පොර එක කරගෙන කිල්ල වැඩක් නැහැ. ඉතින් සතුරගේ හැටි කොහොමද කියන උත්තරේ. ඒ අනුවයි ආයුධ කපටාව ඕනේ අපිට. දැන් අපි ආයුධ නම් හොඳට මුවාක් තියනවා, කඩු මුවාක් තියනවා, හෙලි හදනවා, පලියවල් හදනවා වගේ. සීල් සමාදන් වෙනවා, සමාධි වඩනවා, ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්නවා, විදර්ශනා කරනවා, උපේය බලනවා. මේ ඔක්කොම ආයුධ කපටාව. තියුණු කරනවා. යුද්ධ කරන දවසක් නැහැ. ඒ කියන්නේ කායකද යුද්ධ කරන්නේ, පොතින්ද යුද්ධ කරන්නේ කියලා දන්නේ නැහැ. අපි දැනගෙන හිටියොත් මේ මාර යුද්ධය කියන එක මෙන්න මෙයයි, මේ tikai මාරය. මෙන්න මෙයාගෙන් බේරෙන්නයි තියෙන්නේ. මෙයාට ප්‍රතිපක්ෂවයි ඉන්න තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. එයාව හම්බ වෙන්නේ යුද පිටියේ මෙන්න මේ තැඟුලයි කියලා දැනගෙන තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි අපි එකතු කරපු රැස් කරපු ආයුධ ගබඩාව වැඩ ගන්න පුළුවන්. නැත්තම් හැමදාම ආයුධ ගබඩාව පුරෝ මාර යුද්ධය කියලා හිතාගෙන ඉන්න තමයි වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ ශීල සමාධි ප්‍රඥා තුන පූර්ණය කරනවා කියලා මාර යුද්ධ කියලා නේද හිතන්නේ. මාර යුද්ධන්නේ සන්නාහ සම්මාර රණේ විශේෂං ධර්මයට කියන්නේ මාර යුද්ධයට හොඳ සන්නාහකයක් වගේ ඇඳුමක් වගේ යුද හැට්ටයක් වගේ කියන ධර්මයට කියන්නේ. ඉතින් ওই යුද හැට්ටේ දාගෙන යුද්ධ කරන්න කායකද පොතනේ. ඒ ටිකනේ ඒ ටික දැනගන්න. යෝජේ තමාරම් පඤ්ඤා උදේන ප්‍රඥා නැමැති ආයුධෙන් මාර්ගයට පහර දෙන්න. සීලේ උපකාරය සමාධියේ, සමාධියේ උපකාරය ප්‍රඥාවට, ප්‍රඥාවත් ආයුධයක් නම් මේ සාසනේ මාර්ගයට පහර දෙන්න. දැන් මේ ප්‍රඥා නැමැති ආයුධෙන් පහර දෙන මාර්ගයක්. දැන් ඉගෙන ගත්තම ජීවිතයෙන් අපි දැක්කොත් මෙන්න මෙයයි මාර්ගය, මෙන්න මෙහෙම හම්බ වෙන එකයි මාර්ගය, මෙයාට මෙන්න මේ විදිහට හසු වීමයි මාර්ගයට හසු වීම, මේ විදිහට හසු නොවි මේ විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේකයි මාර්ගයට පහර දීම කියලා දැනගෙන තිබ්බොත් තමයි අපිට කරන්න පුළුවන්. අපි දන්නවා පෙනෙන දේ පවතින, පවතින දේ පෙනෙන්නේ කියලා. මේ මට්ටමේ දැක්මට අහු වෙන තාක් මේ මාර්ගයට අහු වෙලා ඉන්නේ. මේ දැක්මයි මාර්ගය. සීලයක පිහිටලා හිත සමාධි සමත නිමිත්තකින් එකඟ වෙච්ච තරමට, විදර්ශනා නුවණ තියුණු වෙච්ච තරමට මෙයාට පහර දෙන්න පුළුවන්. පහර දෙන්න පුළුවන් කියන්නේ දකින දේ තියෙනවා, තියෙන දේ දකිනවා කියන්නේ මේ වැරද්ද අතහැරෙන විදියට, පෙනෙන දේ පවතින්නේ නැහැ, පවතින දේ පෙනෙන්නේ නැහැ නේද කියන නුවණ තියුණු වෙන විදියට සිහිය මනසිකාරය යොදන්න පුළුවන්. අන්න එයාට පහර දෙන්න. මේ ඉගෙන ගත්ත ටික ජීවිතයෙන් යෙදෙන්නේ ඔහොම. අන්න එදා තමයි මාර යුද්ධ. මේ විදිහට මාර යුද්ධය කළොත් කවදාද දවසක දිනන්න පුළුවන්. හැබැයි ආයුධ ගබඩාව පුළුවන් තරම් ගොඩ ගැහුවා කියලා නම් මාර යුද්ධ දිනන දවසක් එන්නේ නැහැ. ඇයි? හොඳට මතක තියාගන්න, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව නිවන් මඟ නෙමෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. මග්ගංග පරියාපන්න වූ සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මග්ගංග පරියාපන්න කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංගයන් යුක්ත වූ සීල සමාධි ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥාව මාර්ගය වෙනවා. එතකොට මේවා හඳුන්වනවා මග්ගංග පරියාපන්න කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන මොකද්ද? මේ විදිහට දැක්කොත් ජරා මරණ දුක එනවා. මේ පවතින දේ දැක තේන දේ පවතිනවා, පවතින දේ පේන්නේ කියන මෙන්න මේ ක්‍රමය අවිද්‍යාව. මේ අවිද්‍යාව ඇතිවු ජරා මරණ දුක ඇති වෙනවා නේද කියලා කෙනෙක් දන්නවා නම් එයා දුකයි දුක ඇතිවීමයි දන්නවා. මේ අවිද්‍යාව නැති වෙන විදිහට, මේ පෙනෙන දේ පවතින්නේ නැහැ, පවතින දේ පෙනෙන්නේ නැහැ කියන විදිහට නුවණින් බැලුවොත් ජරා මරණ නිරුද්ධ වෙනව නේද කියලා, නිරෝධය විද්‍යාවයි ඇති වෙන හැටියට නුවණ තිබුණොත්, මෙන්න මේ චතුරාර්ය සත්‍යෙම දන්නවා කියන නුවණ තියෙනකම හිඳයි එයා හැම වෙලාවෙම සිහියෙන් නුවණින් ඉන්නේ මේ දකින දෙයට අනුව ගහගෙන යනකොට අනිත් පැත්තට බලනවා. ඒ බලන වාරයක් ගන්න මට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය. මෙන්න මේ විදිහට සීල සමාධි ප්‍රඥා කිරුවොත්, ඒ කියන්නේ මේ සීලෙන්, මේ සමාධියෙන්, මේ ප්‍රඥාවෙන් මෙන්න මේ දුකක් දුක ඇතිවීමක් ඇති වෙන ක්‍රමය නැති කරලා දුක නිරුද්ධ වෙලා නිරුද්ධ වෙන විදිහට ඉන්න ඔය කියන නුවණ පිරෙන විදිහට ඉන්නවා නම් සීල සමාධි ප්‍රඥා කියන තුනේ. මෙන්න මේ ත්‍රිශික්ෂාව මාර්ගය කියනවා, ලෝකෝත්තරයි කියනවා, මාර්ගයට උපකාරයි, මාර්ගයට දිනනවා. එහෙම නැතුව මේ ජරා මරණ, මේ ජරා මරණ ඇති වෙලා තියෙන්නේ මේ හේතු නිසා. ඒ හේතුව කියන්නේ මගේ ජීවිතේ මෙතන අජරාමර බව ඇති වෙනවා. විද්‍යාව කියන ධර්මතාවය තිබුණොත් විද්‍යාව කියන්නේ මගේ ජීවිතේ මෙතන. එහෙනම් මේ අවිද්‍යාව නැමැති මගේ ජීවිතේ නිබඳු බව නැති කරලා මේ විද්‍යාව මම උපදවා ගන්න ඕනේ කියන දැනුම, ශේත්‍රය කරන්න ඕනේ ටික නැතුව මුකුත් නැහැ. ශාසනයේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝ එන මොකද? සසර දුකයි සොන්නා හොඳ එන භවනා කරන වානාපන සතිය වඩන. බුදු ගුණ වඩන්න, අසුභේ වඩන්න, මරණය වඩන්න කියලා මාත් කියලා දෙන ඕගොල්ලොත් කරනවා. ඕගොල්ලෝ කරන එකෙන් රහත් වෙන්න ඕනේ මම. ඇයි? මංගාවනේ ඥාන දර්ශනේ තියෙන. ඕගලන්ට ආනාපාන සති භාවනාව කරන්න කියලා දෙනවා මම. දැන් මංගාව තමයි තියෙන්නේ මෙහෙම කරගෙන ගියාම මෙයාට මේ විදිහට කමඨානක් දෙනවා, ඊට පස්සේ මෙයාට මෙහෙම කමඨානක් දෙනවා, ඊට පස්සේ මේ විදිහට හිත හරවන්න දෙනවා කියන අදහස් එක තියෙන්නේ මම. ඕගොල්ලෝ මුකුත් නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ මං කියන දේ කරන්න. ඉතින් ඕගොල්ලෝ කරන එකක් ගානේ පිරෙන්โดන මගේ ඥාන දර්ශනය වෙනවා. ඇයි? මේක තමන්ගේ දැනුම තියාගෙන තමන්ගාව ඥාන දර්ශනය තියාගෙන කරන්න ඕනේ දහමක් මිසක තව කෙනෙකුගේ ඥාන දර්ශනයකින් තව කෙනෙක් නිවන් දකිනවා නම් මොනවා කරන්නද බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම අපිත් රහත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මම කිව්වොත් ඕගොල්ලන්ට අසුභාවනාව කරන්න කියලා. මෛත්‍රී භාවනාව කරන්න කියලා ඕගොල්ලෝ කරයි. මොකටද කරන්නේ? ඇයි කරන්නේ? මොකක් හින්දාද කරන්නේ? මොන තැන දක්වාද කරන්නේ? මේ ප්‍රශ්න මොකුත් දෙහිලා නැහැ. ඕගොල්ලන්ට කමඨාන දෙන එකේ ඥාන දර්ශනේ තියෙන මංගාවල ඕගොල්ලෝ කරන එකේ නිවන් දකින්න ඕනේ ඕගොල්ලොත් බන්ද. මං එහෙමද? එහෙමයි. ඒකෙන් වෙන ප්‍රතිඵලය තමයි ඕගොල්ලන්ට අපට දෙන්න තමයි කියන්නේ. ඇයි? මංගාව ඥාන දර්ශනේ තියාගෙන මම ඒ කටයුතු නොකොට ඕගොල්ලන්ට බාරද? කරන ඕගොල්ලෝ බව ඥාන දර්ශනේ නේ ඥාන දර්ශනේ තියෙන මම කරන්නේ. ඒ හින්දා ඒකේ ප්‍රතිඵලය නම් අපි දෙන්නම මෙතර මෙතක ඉතරට යන්නේ. ඥාන දර්ශනේ යමක් කරනවා නම් කරන කෙනාට කලන් මෙන්න මේකයි කරන්න ඕනේ. දැනට ඉන්න තැන පෙන්වන්න ඕනේ. මෙතන ඉන්න සුදුසු නෑ. මෙන්න මේ මෙතන හිටියම මෙන්න මෙහෙම දොස් ටිකක් තියෙනවා. මෙන්න මෙහෙම ආදීනවයක් තියෙනවා කියලා ආදීනව ටික. ජරා මරණ දුකෙන් යුක්ත වෙලා නෑ. ජරා මරණ ධර්මෙට හිමිකාරයක් වෙලයි කියලා ඉන්න ටික පෙන්වන්නත් ඕනේ ආදීනව ටික. ඔය කියන ආදීනව, ඔය කියන දුක් දුම්නස් මෙන්න මෙතන නෑ. එතන මේ ජරා මරණ නැති බවක් තියෙනවා. ඒකට යන්නේ මෙන්න මෙහෙමයි. කියලා ඒ ටිකක් පෙන්වන්න ඕනේ. එතකොට මෙතන මේ මානසික මට්ටම ඉඳලා මෙතනට ගිය දවසට අරගාට මේ දුක, මේ ආදීනව ටික නැතුව මේ යහපත ලැබෙන්නේ කියලා පෙන්වලා එතෙන්ට යන්න මෙහෙම කරන්න කියලා පෙන්වනවා නම් මම ඉස්සෙල්ලා ඥාන දර්ශනය පෙන්වලා ඒ ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න යන මඟ පෙන්වනවා. එයා කවදා හරි දවසක එහෙමින් හරි කරගන්න. නමුත් මංගා මේ කිසිම දෙයක් අහන්න නැතුව, කිසිම දෙයක් දකින්නේ ජරා මරණ මේ සතර දුකයි දුක නැති. හා දුක නැති කරන්නද? එහෙමයි. කිව්වා කමටහනක් දුන්නා. එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කළ යුත්තේ කියන දැනුවක් එනවා. ඕගලන්ට ඔබ කරගෙන යන්න. එහෙම නැති අපි ඔකටම සම්මා සම්බුදු වෙන්න වෙනවා. ඇයි කර මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතුව දුක නැති කරලා මේ දුකේ හේතුව මේ හේතුව නැති කරලා මේ දුක නිරුද්ධ කරන්න ඕනේ කියලා මේ චතුරාර්ය සත්‍ය අහගෙන අහගත්ත එක සාක්ෂාත් කරගන්න සීල සමාධි ප්‍රඥාව පුරනවා. සීල ටික නැතුව සීල සමාධි ප්‍රඥාව පුරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් අපිට අපි ඔක්කොම සමාසම් ඒක මෙහාන දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මඟ කියන මේ ටික කල්යාණ මිත්‍රය අහගෙන ඒ ධර්මතාවය සාක්ෂාත් කරගන්න ඒ ටික සාක්ෂාත් කරගන්න සීල සමාධි ප්‍රඥා පුරන්න. එහෙම නැතුව මේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ මෙන්න මේ පිට ජීවිතයෙන් කරගන්නයි කියන එක අහගන්න නැතුව දැනගන්න නැතුව දැකගන්න නැතුව කෙනෙක් සීල් රැකලා හිත වඩලා විදර්ශනා කරනවා කියනකොට රහත් වුණොත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි සිදුවේ. එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය එයා විසින්ම උපදවාගත් එකක් වෙනවා. නමුත් එහෙම බෑ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අපි නිවන් දකින්න කියලා කරන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න. එතකොට ඒකෙන් මම කිව්වේ මෙන්න මායයා මෙන්න මෙතනයි මායයා හම්බ වෙන තැන යුද්ධ පිටිය සංග්‍රාම භූමිය කියලා දැනගෙන මේ භූමිය ඉඳගෙන මෙබඳු මායයා එක්ක සංග්‍රාමයක් යුද්ධ කරලා දිනනවා. එතකොට ඵලය තමයි මොකද්ද? තව පැත්තකින් නිවන කියලා කියන්නේ ඵලය කියන්නේ මොකද්ද? කෙටි උත්තරකින් නම් මායාවකින් නිවනවා කියලා කියන්නේ ඒත් ඇත්ත. මේකේ ඵලය තමයි මායාවකින් නිදී. ඒකට තියෙන ආයුධ කටලේ තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති කියන උගන්න වෙන මොකුත් නැහැ මායාවකින් නිදීම ගන්න. එක එක අර්ථකතන වලින් ගත්ත හැකි විමුක්තිය කියනකොට පංච උපාදාන ස්කන්ධයෙන් නිදෙනවා, ජරා මරණ ශෝක පරිදෙ දුක් දෝමනස්යන්ගෙන් නිදෙනවා, සසරෙන් නිදෙනවා, සියලු ආශ්‍රයන්ගෙන් නිදෙනවා, කෙලෙසුන්ගෙන් නිදෙනවා, මායාවෙන් නිදෙනවා කියන මේ ඔක්කොම එක පැනකින් එක වචනින් කතා කරගොම ඔක්කොම එක. එතකොට මේ අද ජරා මරණයන්ගෙන් යුක්ත මේ ජීවිතයේ අපිට මේ විද්‍යාව කියන තැනට ගන්න පුළුවන් වුණොත් අපිට ජරා මරණ ධර්මයන්ගෙන් මිදිලා අජරාමර බව ලබන්න පුළුවන්. ඒ නිසා මේ මම දේශනා කළු මේ ක්‍රමය ටිකක් හොඳට නොවන හිතන්න ඕනේ සිද්ධියක් ගැන කියන්නේ. මේ තුල කිසිම වෙලාවක අදහන්න විශ්වාස කරන්න එකක් නෙමෙයි මම කියන්නේ. මම කිසිම වෙලාවක කියන්නේ බුදුරජාණන් වහන්සේවත් විශ්වාස කරන්න කියලා. මොකද අපි යමක් කරන්න පුළුවන් කරන්න හයියෙන්නේ අපේ ජීවිතෙන් අපි දැක්කොත්. නියම බුදුදහම කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ සැබෑවටම අපිට දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ ඒ නිසාමයි. අපිටම අපිව දකින්න උගන්වපු ධර්මඥතක බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වත් ධහමක් කියලා යමක් අපිට උගන්වපු නැතිකමයි මේ සාස්ත්‍රඥ වහන්සේගේ තියෙන බොහොම උසස්ම උත්තරීතරමකම. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ අපේ ජීවිතයේ මේ ගැන ජීවිතය අවබෝධ කරගන්න. ඉතින් මේ විදිහට අවිද්‍යාව කියන එක ජීවිතයෙන් බලලා ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව කියන කාරණාව අපේ මනස ගන්න ජීවිතය ගන්න ක්‍රමයක් තමයි අන්තිම සීල සමාධි ප්‍රඥා කියන්නේ. යම් වෙලාවක සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන වඩලා ඉවර වෙනකොට අපිට ලෝකේ හම්බ වෙන්න ඕනේ මෙහෙම බලනකොට හරියට මිරිඟුව දිහා ජලය දකින පුද්ගලයෙක් වගේ වෙන්න ඕනේ. මිරිඟුව දිහා ජලය දකිනකොට වතුර වගේ තෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි කියලා දන්න හින්දා අත දාන්නේ නැන්නේ. ඒ වගේ මෙහෙම දකිනකොට මෙහෙම පෙවුනට මේ පේන දේ තියෙනවා නෙමෙයි කියලා දන්න නුවණින් හින්දා පේන දේ ගන්නට උනන්නේ. අත දාන කවම තණ්හාව, අත නොදානවා කියන්නේ අත තණ්හාව නෑ. ඒ නිසා දවල්ට මේ ගැන තව ප්‍රශ්න ගැටලු තියෙනවා ටිකක් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. මම හරියට ස්වාමීන් වහන්සේ හරි වඩින්නම්. එතෙක් මොන හරි තේරෙන්නේ නැති රළු ගැටලුවක් තියෙනවද? කොහොමද මම නම් දැනගෙන හිටියන් නොතේරෙන්නේ නැහැ. මේ කිරිසි ඔක්කොටම හොඳටම තේරෙනවා තමයි කියන්නේ. මේ හේඳ ප්‍රශ්නයක් නෙමෙයි. මම ප්‍රශ්නේ අහපු එක වැරදි හොඳයි කමන්නේ. මේ හැමදෙරටම එහෙනම් මේ දේශනාව නිවන් දකින්න හේතු උපනිශ්‍රේ වේවා කියන අදහස ඇති කරගන්න
ආවිද්‍යාව
ආන් එහෙම කියලා සාංගික කරලා පූජා කරන්න පුළුවන් මේ ක්‍රමය ලෝකෙට ඇත්තටම හුරු කරන්න. අපි හිතාගෙන ඇත්තටම ලැජ්ජා වෙනවා. ලැජ්ජයි වගේ කියනවා. නෑ ඇත්තටම ලැජ්ජ නෑ. මේ සමාජ ප්‍රවාහනයේ ගලව ගන්න ගලවන්න අපිට තියෙන අමාරු. අපි කෙනා කෙනා හරි කරනවා නම් ඊගාදට තව කෙනෙක් කරනවා. ඒකෙන් අපිටම යහපතක්. මම නම් කියන්නේ ඇත්තටම මේ ක්‍රමය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා මේ දෙක ක්‍රමයකට ගලාගෙන යනකොට වඩා හරිම වටිනවා අනිත් හැම එකකටම වඩා. ඒකම මේ
බදුරෙලි
ඒකම මේ තව විශේෂ පූජාවක් තියෙනවා පින් අනුමෝදන් කරන්න. හොඳයි එහෙනම් කල්පනා කරගන්න උදී කාලෙදී බොහොම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම තමන්ට කියලාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ තුලින් බොහෝ වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්ත ඒ වගේම තුන්වත් එයත් ධම්ම පූජා කළා. මේ සියලු කුසලයන් දුරදසන සුරකින පින්වතුන් සුරකින සිල් දෙවියෝගේ පින් අනුමෝදන් වේවා. දෙවියන් ජීවිසුරු වැඩි දියුණු කරගන්නේ දිව්‍යත්පත්න බෝධිගේ මුතුන්ගේ සනසේවා ප්‍රසාදයි. ඒ වගේම ඊයේ හවස ඒ බදුරිලි ඉඳලා පැමිණි බදුරිලි මහත්මයා සහ එම මැතිණිය අනිත් ගුණ උපකාරකත්ව බොහොම වටිනා පින්කමක් සිදු කළා. විශේෂයෙන් මේ දාන සකස් කරන පිරිසට නොයෙක් දුෂ්කරතා නිසා පොල්ගාන මැසිමක් ගෙනල්ලා පූජා කළා. ඉතින් මේ දානය පිළිසකර කරන පින්වතුන්ගේ පහසුව සඳහා ඉතින් කල්පනා කරගන්න ඕනේ ඒ දානය පිළිවෙල කරගැනීමට එක දවසක් නෙමෙයි හැමදාම දන් දෙනායට උදව් උපකාර කළා. දානය පිළිසකර කළා මහා සංඝරත්නයට පූජා කරන්න උපකාර කළා. ඉබඳු පිනක් කරගත්තා කියලා ඒක සා සම්බන්ධ වෙච්ච සිද්ධාමම සිහිපත් කරගන්න ඕනේ. කල්පනා කරගන්න ඕනේ මේ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතුනන්ත ගුණ බලයෙන් ඒ පින්වත් බදුරජේ මහත්මයාට එහෙම නැතිනේත් ඒ වගේම ධම්මවිර ඊට උපකාර කරපු සහයෝගී දුන්නු අපේක දීලා සා සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට ඒ කුසල ධර්මයේ දෙහෙතුපනිස්ත්‍ය වීමෙන් සසර වසන තුරු සාපිපාසාදී දීයකට දුකි දුප්පත් අසර දින්දි භාවයෙන් උපත් නොවී උතුම් නිවනින් සැනසෙන්නට ඒ පින්කම සිද්ධ කළා වූ සිදු දෙනාට හේතුපනිස්ත්‍ය වේවා කියලා සාධනා දක්වා. ඒ වගේම ඒ පින්කම සඳහා උදව් උපකාර වෙච්ච ඒ සියලුම දෙනාගේත් මේ පින්ම සියලුම දෙනාගේත් නම්නැසි කාලය යාත්‍රා කළා වූ මෞපිය බුදුරණෑ දැබඳු මිත්‍රාදීයන් යාත සමුයාගේ පරලෝකීල සිටිනා ඔවුන් කලාව පිනත්මින් සතපින් සාධන ආදින් ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතින් දුක්ඛ දිස්ත්‍රාණය සිටේ නම් දුකෙන් අතම දිසප භවද පත්තින් උතුන් නිවන සැනසෙත්වා කියලා සාධන මේ පින්වත් සියලුම දෙනාටත් අජරාමර නිර්වාණ සම්පත්තිය කල් නොවේවා වහ වහාම අවබෝධ කරගන්ට මේ කුසල ධර්මය උතුම් නිවන් ප්‍රසන් පාරමිතාවක් වේවා. නම් හැම දෙනාම තව දෙකින් දිනම් පස අරගෙන දවල් දාන වෙනකම් නිහඬව වැඩි සද්ද කරන්නේ නැතුව පැය භාගයක් විතර වෙලා තියෙන්නේ. පැය භාගයක් වෙන තුරු කහක් ඒ ටික ටිකක් භාවනා කරන්න හැම දිනම නේ. අනිත් කටියේ කරදරයක් වෙන්නේ නැති වෙන්න අපි නිසා මොහොතකට හරි අනිත් කෙනා ප්‍රමාදී නොවේවා කියන අදහස ඇතුළු කෙනා කෙනා තමන්ව සංවර කරගන්න ඕනේ රකගන්න ඕනේ. මොකද අපි සමහර විටක තව කෙනෙක් කතාවට ගියත් දියොත් එයා මොහොතකට කුසල් සිත උපදවා ගන්න තිබුණ අවස්ථාවෙන් නැති අපි යලක්වා වෙන්නේ. ඒ නිසා එහෙම නොවි ගිලම්පස අරගෙන මෙතනම හරි නැත්නම් ටිකක් එහාට දැන් තැන් වලට ගිහින් හරි දාන වෙලා වෙනකන් හැමෝම තමන් දැනගන්න පුරුදු කළ භාවනා කමටහනක් කියෙන්නේ.